නයි ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 143 වෙනි භාවනා වැඩමුළුවයි. ඉතින් මම සංඝරත්නය මේ සාවිශාල පිරිසක් අපේ මේ ශාලාවේ රැස්වලා දැකපු පළවෙනි අවස්ථාව. එයින් ශාවිත නිසන්නවනේ වෙනුවෙන් ලොකු සතුටක් තියෙනවා. ඉතින් මම 1990 උපසම්පදා වුණේ. ඒ නිසා මට වැඩිමහල් සංඝවංශලා ඉන්නවා නම් මං ඉල්ලා ඉන්නවා සමාව මේ ආසනේ ගන්න. මේ කටයුතු කරගෙන යන වෙලාවේ සාමාන්‍ය වැඩමුළුවක් පටන් ගන්න වෙලාවේදී මම කාරණා තුනක් ඒ ආයත සම්බන්ධ ආයත මතක් කරනවා විශේෂයෙන්ම අලුත් උතාවට එන ආයත. එකක් තමයි මම මෙතෙන්ද එන අවස්ථාව වෙනකොට නිස්සන්න වනේ වෙනුවේ වැඩමුළුවට සම්බන්ධ වෙන අය කෙරෙහි සත්කාර තුනක් කියලා තියෙන විදිහට තමයි සංවිධානයේ තියෙන්නේ. ඒකේ එකක් තමයි මූලික කමඨහන් පිළිබඳව දේශනයකට සකස් කරලා තිනවා. ඒක පටිගත කළ දේශනාව. ඒක අපි කමඨහන් දීම වශයෙන් තමයි සම් කරන්නේ. දෙවෙනි එක මේ වැඩමුළුව පවත්වන වෙලාවේදී ආයතනයේ පවතින නීති දිනචරියාව එතනින් ගියාම එවතුම් පැවතුම් ඒක පිළිබඳව මතක් කිරීමක් කරනවා. තුන්වෙනි එක තමයි ගිහියත්තන් වෙනුවෙන් උපෝසත අටහංග සීලය සමාදන් කරනවා. ඒ කාරණා තුන දැනට සම්පූර්ණයි කියලා හිතාගෙන තමයි අපි වැඩමුළු ඉදිරියට ගෙනියන්නේ. ඒ මැත්තේ අද කරන මේ පැයේ කරන වැඩපිළිවෙලට අර්ථ තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් අපි අතර අසාධනක ජීවිත ප්‍රශ්න මොනවාද තියෙනවනම් විශේෂයෙන්ම අර කියපු කමඨහන් වාර්තා මූලික උපදෙස් පිළිබඳව මේ අපි කරගෙන යන වැඩමුළුවේ මේ නීති ඇයි මේ දාලා තියෙන්නේ? ඒවා හිරිහැරද නැත්නම් ඒවා ප්‍රශ්නයක් නැද්ද කියන එක. ඊට වගේම තුන්වෙනි වශයෙන් අපි මේ සමාදන්ව රකින්න සීලය කොහොමද අපි මේ භාවනාවට බාරවන්න බලපාන්නේ? මොකද්ද මේ සීලෙන් අදහස් කරන්න කියලා අට සීල් වල තියෙන යම් අදාළතාවයක් පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සාදර වෙනවා. දෙක ධර්ම සාකච්ඡාවක නාමයෙන් අද හවස පහේ ඉඳලා අපි පවත්වන ධර්ම දේශනාවට සම්බන්ධ අදාළ මූලධර්මයේ ප්‍රශ්න තියෙනවනේ මේ දේශනාවට සම්බන්ධ ඒත් අපි මේ වෙලාවේ මතු කර ගන්නවා. තුන්වෙනි එක තමයි කමඨාන් සුද්ධ කිරීම කියන එක. කමඨාන් සුද්ධ කරනවා කියන එකෙන් අදහස් කරන අපි භාවනා කරගෙන යනකොට අපිට කරගෙන යෑමේදී මතුවෙන කමඨාන් අලුත් කිරීම එහෙම නැත්නම් ඇතිවිච ප්‍රශ්න මා බාධක තියෙනවා නම් කතා කරනවා. ඒකට අපි කමඨාන් සුද්ධ කිරීම කියනවා. අපි ඇත්තට වැඩමුළු 60ක් යනකම් එක එකනා එක එකනා හම්බෙලා කමඨාන් සුද්ධ කරේ. 60ක් යනකම් අපි 35කට වැඩිය සෙනක ගත්තේ නැහැ. ඒකට මගේ මතයක් තිබුණා වැඩිම 40යි ඊට වැඩි වැඩි කරන්න බෑ කියලා. නමුත් අර අවශ්‍යතාවය වැඩි වෙනකොට අපි මේ ගොඩනැගිල්ල නිර්මාණය වෙනස් කරලා 40ක් හිටපු කට්ටිය 100 දක්වා යන්න ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කරා. ඒකට ප්‍රශ්නයක් ආවා කොහොමද මේ වැඩි වෙන සෙනගත් එක්ක මේ එක්කෙනෙකුට විනාඩි 5 ගාණ විතර දීලා කමටහන් සුද්ධ කරන්න ගත්තොත් ඉවර කරන්න බෑ. 60 වෙනි වැඩමුළුවේදී අපි පැටවීමක් කරා. ඒ එතකොට හිටිය ගිහියත් ගොඩක් ඒ ඔක්කොමලා විරෝධය පෑවා. ඒගොල්ලෝ කිව්වා එහෙම බෑ අපි ඉන්නේ ස්වාමීන් වහන්සේට පුත්තිලිකව කතා කරන්න බෑ කියලා. ඉතින් මං කිව්වා ඒකට බොහොම සුළු ගානකටයි කරන්න වෙන්නේ. ඒ නිසා අපි පොදු කමඨාන් සුද්ධ කිරීම කියන එක අපි පළවෙනි වතාවට හඳුල්ලා දුන්නා. ඒ කියන්නේ අපි සමුසේ තමන්න තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට හැම කෙනාටම පුද්ගලික ප්‍රශ්න අහන්න ඕනේ. තමන්ගේ ප්‍රශ්න සමාහට කෙනකින් ඉදිරිපත් කරන ඉබේම. ඒක උත්තරෙත් ලැබෙනවා. මේ ක්‍රමයට විරෝධතාවට අන්තිමේ තමහර කිව්ව ඇත්තටම බුද්ධලිගවම ටාන්සුද්ධ කරනකොට ස්වාමීන් වහන්සේ කියවන දේවල් ගොඩාක් වැදගත් දේවල් කියවෙනවා. එතකොට ඒ කෙනායි කණ්ඩ විතරයි ඇහෙන්නේ අනික කටේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා පොදු කමටාන හොඳයි කියලා. තාමත් හැබැයි ඒක පිළිබඳව එක එකනාගේ මත තියෙනවා. කෙසේ නමුත් මෙහෙම කරගෙන යනකොට අර බුරුමෙන් ගෙනාව පණ්ඩිස්වාංශගේ කමටාන් සුද්ධ කිරීමේ ක්‍රමය ප්‍රසිද්ධ කරලා අපි වැඩමුළු නායකයන් නායිකාවන්ට දුන්නා. මෙන්න මේ රාමුවේ තියෙන ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන්න. අනිකුත් ගුරුවරයන්ගේ අනිකුත් භාවනා ක්‍රම පිළිබඳ ප්‍රශ්න ඇවිල්ලා අපේ කාලේ අපි ගන්නෑ. අපි දීලා තියෙන උපදේශ ටිකට අදාළව තමන් කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න තා ධර්මදේශනට අදාළ ප්‍රශ්න විතරයි ගන්න කියලා. එතෙන්දී අපි වැඩමුළු සංවිධානයේට වගකීමක් දුන්නා. ප්‍රශ්න කල්ැතුව කියවලා අදාළ රාමුවේ තියෙන ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන්න. අනිත් ප්‍රශ්න විසිකරන්න එපා. ඒක නා ලියුපේකනට කියලා දෙන්න. ඇයි මේ ප්‍රශ්නේ අපි සාකච්ඡාට ගත්තේ නැත්තේ කියලා. මොකද එහෙම නැත්නම් ප්‍රශ්න ඇහිීම මන්දෝත්සාහය කිරීමක් වෙනවා. ඊට පස්සේ ඒකේ ලොකු වෙනසක් ඇති වුණා වැඩමුළු නායකත්වයේට සංවිධානයේට. අපි හැදුවා ඊට පස්සේ දවස් 10ක වැඩපිළිවෙලක් කරනකොට කමඨාන් සුද්ධ කිරීමේදී දෙවෙනි 1 2 3 දවස් අපිට ඉවසන්න වෙනවා. මොකද කට්ටියේ පෙළට ගොනුවට එනකම්. නමුත් අපි මේ සැකිල්ලම හැදුවා එක දවසක භාවනා කරන කෙනෙකුට වුණත් කමඨාන් සුද්ධ කිරීමට නැත්නම් ප්‍රශ්නයක් ඇසීමේදී නැත්නම් කමඨාන් වාර්තාවක් ලියනකොට දායක යුතු දෙයි. ඒක තමයි ඇත්තටම නිස්සරණවණින් හම්බ වෙච්ච නිස්සරණවණින් ඇති වෙච්ච භාවනා ලෝකෙට දායද කරන්න පුළුවන් හොඳම ලීවිල බවට අදපත් වෙලා තියෙනවා. ඒක අපිට තේරෙනවා දවස් දෙකක් තුනක් එක දිගට කරගෙන යනකොට. ඒකේ අවසාන සැකිල්ලට තව ඇවිල්ලා නැහැ. සිදු වෙමින් යනවා. ඒ නිසා මේක සාමූහික භාවනා කමට අනුසුද්ධ කිරීමේ වැඩපිළිවෙල 60 ඉඳලා 100 දක්වා අපි මත විමසීම් කරා. 100 ඉඳලා 120 වෙනකොට තෑහෙන දිනුවකට ඊට පස්සේ අපි පිටරටවල ගිහිල්ලා කරන භාවනාවලදීත් මේ ක්‍රමයේ අඳුල්ලා දීලා ඒගොල්ලන්ගේ අදහස් එකතු කරා මේකට. එකතු කරාට පස්සේ සමස්තයක් වශයෙන් දැන් පිළිගන්නවා මේ කමටන් ක්‍රමයේ හොඳයි කියලා. දැන් අපි කම්පියුටරේට මේ විස්තර දාපුවා මේ වෙලාවේ ඕනම ලෝකේ ඉන්න කෙනෙකුට මේ සාකච්ඡාවට අහුම්කම් දෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නත් කියවෙනවා, උත්තරත් කියවෙනවා. එතකොට ඒගොල්ලන්ට සජීව සම්බන්ධතාවයක් ඇති කරන්න පුළුවන්. ධර්මදේශනාව වගේම ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටත් සෑහෙන සම්බන්ධයක් තැයින පිරිසක් නොපෙනී සම්බන්ධ වෙනවා. ඉතින් මේ නිසා අපි මේ සමහරෙකුගේ යම් යම් චෝදනා තිබුණත් මේ ක්‍රමේ එහෙම නැත්නම් අපි කියන මේ කමටහන් සුදු කිරීම ක්‍රම කරනවා. ඉතින් මේ පළවෙනි දවසේ නිසයි මම මේ මතක් කරේ. ඒ මූලික කමටහන් උපදෙස් ලබා දීම, වැඩමුළුව සම්බන්ධ නීති පද්ධති ප්‍රකාශ කිරීම සහ සිල් සමාදන් කිරීම මෙතන වෙලා තිනවා. දැන් මේ පැය අපි කරන්නේ ධර්ම සාකච්ඡාවක්, ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සහ පොදු කමටහන් සුද්ධ කිරීමක් කියන කටයුත්තයි සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි මේ වෙලාවේදී අවශ්‍යතිය කරන පැහැදිලි කිරීම, එහෙම නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කරනවා මිස වැඩමුළුවේ ඉන්න අය කෙනෙක් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සමහර විටක කට්ටිය කියනවා අපි මේ කතා කරු ධර්ම සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේගෙන් මම කියන්නේ ඒත් ඒවා. එතකොට මේ එක එක අතර කතාවක්. එතකොට ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරන කෙනා වගේම ප්‍රශ්නෙට ඉදිරි අනික් සම්බන්ධ වෙන එකකට තමයි කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ අශෝබන භාවයක් එනවා වැඩමුළු ඇතුළත කතා කරන එක. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා වැඩිමාල් ස්වාමීන් වහන්සේලාගේ අනික් ස්වාමීන් වහන්සේලාගෙනුත් පැවිදි වෙන ගිහි යෝගාවචර යෝගී යෝගිනීගෙනුත් පළවෙනි දවස් දෙක තුනේ යම් අපහසුකකටපත් වුණත් විශේෂයෙන්ම අලුතෙන් ආපු අය බලන්න දවස් දෙක තුනක් යනකොට තමන්ගේ භාවනාවේ ලොකු වෙනසක් ආවේ නැතත් භාවනාවේදී කරුණ ඉදිරිපත් කිරීම නැත්නම් කමඨාන් වාර්තාවක් ලියන එක ප්‍රශ්නයක් ලිවීම සම්බන්ධයෙන් ඇතිවෙන මේ sannivedanaya නැත්නම් sannivedanaye ඍජු භාවය කෙලීම භාවනාවට බලපාන. එනිසා මම මෙවැනි පිරිසකට මේ වගේ සංඝ පිරිසකට මොනවාරි උගන්වන්න තරම් දැනුමක් මට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ම සෑහෙන දුරට දැනුමක් තියෙනවා. උගාක් වෙලාවට අපි අතර සිද්ධ වෙන්නේ sannivedanaye ඍජු කිරීමක් විතරයි. කියන්න ඕනේ කාරණාව කෙටියෙන් සඳහන් කිරීමෙන් අපේ හිත කොච්චර නිරවුල් වෙනවද කියන එක. ඒ නිසා අපි මේ පැයක කාලයක් ගන්නවා ධර්ම සාකච්ඡාව සඳහා. මේ මතක් කිරීමෙන් පස්සේ සාකච්ඡා වාරය ආරම්භකරන ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නයි කල්පනාව තියෙන්නේ. ඊට ප්‍රසාර ලැබුණොත් අපි ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න වලට පස්සේ සභාවට ප්‍රශ්න මතු කරන්න පුළුවන්. මේ මතු කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලිඛිතව කොලියර දානකොට. ඒකට අපි කරුකරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කියනකොට මෙතන සම්බන්ධ වෙන්නේ නැති අයට ප්‍රශ්න ඇහෙනවා. ඊට පස්සේ මම කතා කරන එක උත්තරයක් වශයෙන් ලැබෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහුව සභාවෙන් එතකොට අහගෙන ඉන්න එක්කනට ප්‍රශ්නේ හම්බෙන්නේ උත්තරේ හම්බෙන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නයක් අහන්න ඕන නම් කාට හරි කරුණාවෙන් මතක් කරනවා අත උසන්න. එතකොට අපි මයික්‍රොස්කෝප් මයික් එකක් ගෙනත් දෙනවා අතට. ඒකට කතා කරනකොට තමන්ගේම කටහඬ තමන්ට ස්පීකර් එකෙන් ඇහෙන්න ඕන. එතකොට තමයි අපි දන්නේ ඒක හොඳට විකාශය වෙලා තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේක සමහරකට හරි බාධාවක් මේ ප්‍රශ්නයක් මයික් එකට කතා කරන එක. ඒක මේ කෝල ගතිය එනවා, සබකෝල වෙනවා කියන එක ඇහෙන්නේ නැතු වෙනවා. ඒතර මතක තියාගන්න මේ මයික් එක අටවලා තියෙන හැටි. ඒ ක්‍රමයට ඕනේ මයික් එක පාවිච්චි කරන්න. ඒතකොට තමයි කටහඬ කෙලින්ම මයික් එකට යන්නේ. එහෙම නැතුව මයික් එක තියේදී අපි පැත්තකට කතා කරොත් අනිත් පැත්තට හැරුණොත් මයික් එකට ගන්න නැහැ සද්දේ. ඒතකොට ඒ කෙනාට දෙතුන් සැරයක් කියන්නේ. එතකොට නිකන් කෝල වීමක් වෙනවා. ඒක නිසා මේ මයික් එක පාවිච්චි කරනකොට ඇති වෙන දුෂ්කරතාව වෙනුවෙන් අපි කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් ඉල්ලීම මේ වැඩමුළුවට සම්බන්ධ නොවි පිට ඉඳලා අහන අයගේ සහ වාර්තාගත වීමේ පහසු වෙනසයි අපි ඒක කරන්නේ. ඉතින් ඒ ගැන කරුණාභජනය කරන්න. ඉතින් මේ වචන සල්පෙන් පස්සේ මම අපේ කරුකටයුතු සාංශකී ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරය ආරම්භ කරන විදියට.
අවසරයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමින් වහන්ස, සක්මන් භාවනාවේදී ශරීරයේ උඩ කොටසට වඩා පහත කොටසේ දෙපාවල දැනීම් ස්වභාවය වැඩි වෙන අතර දෙපාවල බරගතියක්ද දැනේ. හිරිවැටීමක් නොවේ කියලා වරහන් ඇතුලේ තියෙනවා. දන හිසෙන් පහල කොටසේ වේදනාවක් සමග එන මෙවිත තවදුරටත් සක්මන් කළ යුතුයද නැතහොත් පර්යංකයට යා යුතුයදයි පෙන්වා දෙනු මැනවි.
ඇත්තටම අර මූලික උපදේශ පන්තියේ මේක පැහැදිලිව විස්තර කරනවා. වචන වාක්‍ය කීපයක් පාවිච්චි කරලා සංසන්දනාත්මකව පරියංක භාවනාවට සක්මන් භාවනාව. ඒ ටික අපි මේ වෙලාවේ පළවෙනි දවස් වශයෙන් මතක් කරගත්තොත් පරියංකේදී අපි ඉඳගෙන ඉන්න මේ ඉරියව්වෙන් උජුං කායම් පනිදාය කියලායි උඩුකය කෙලින් තියාන පල්ලංකම් ආභුජිත්තා පළඟ ආභෝග කරගෙන ආභෝග කරනවායි කියලා කියන්නේ ඇත් එක වහලා ඉඳගෙන හිතින් අර ගන්නවා මම ඉන්නේ මෙහෙමයි කියලා. අනේ ආභෝග කිරීම කියන වචනය විනිපිටිකේ ගොඩාක් කාලයක් සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම් විදියකට අපි ශරීරයේ ආකෘතිය හිතින් ගන්නවා. ඒ හිතින් ගන්න විට ආභෝග කරනවා. ඊට පස්සේ භාවනා කර කර යනකොට ඔන්නේ ඔළුව වැක්කෙනවා. එහෙම නැත්නම් ඇද වෙනවා. ඒ වගේ දේවල් වෙනකොටට මුලින් ආභෝග කරපු මධ්‍ය රේඛාව නැත්නම් මුලින් ගත්ත අදහස අනුව තමයි අපි ඇස් දෙක වහගෙනම පටිඤ්ඤකේ නියම ක්‍රමයට ගන්න. ඉතින් ඒ ආභෝග කරනකොට වැටහෙන හැටි පිළිබඳව පොඩි ඉඟියක් කරොත් ඇස් දෙක වහගෙන මේ ආභෝග කරුවොත් මේක පේන්නේ පිරමීඩයක් වගේ. මේක පේන්නේ හුබහක් වගේ. මේක පේන්නේ චෛත්‍යයක් වගේ. දැන් අපි හිතගෙන පරිඤ්ඤකේ ලක්මණ ගිහිල්ලා හිතගෙන ආභෝග කෙරුවොත් ඇස් දෙක අරගෙන කරන්න. එතකොට පේන්නේ නිකන් ඉටිපන්දමක් ගැහුවා වගේ, කුණ්‍යක් හිටියුවා වගේ පොළොවේ පතුල් දෙකේ සමතුලිතව බර හිටිනවා පේනවා. ඒකට මේ ආභෝග කිරීම මට්ටමෙන්ම තක්මං ඉරියව්ව සහ පරියංක ඉරියව්ව දෙක වෙනස්. ඊට අමතරව පරියංකේදී අපි ඇස් දෙක වසාලන්න උපදෙස් දෙනවා. සක්මනේදී ඇස් දෙක වහන්න එපා කියලා උපදෙස් දෙනවා. අරින්නම කියලා කියනවා. ඇස් දෙක වහන්න කරන්න එපා. එතනින් ගියාම පරියංකේදී අපි වායෝ පොට්ටබ්බ ධාතුව මේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා වගේ දෙයකට අවධානය යොමු කරාට අවිජිනෝට ගොඩක් වෙලා තියෙන පටවි ධාතුවත් එක්ක අය ගැටෙන ස්වරූපේ තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. මේ කියන කාරණාවත් කියදැයි පරියංකේදී ශරීරයේ උඩ කොටසට තමයි අවධානය යොමු වෙන්නේ. යටි පහටිය ස්ථාවරය ලබා දීම සඳහා ඒක නතර වෙනවා. ස්ථාවර වෙනවා. උඩ කොටතේ තමයි මේ වායු පොට්ටබ ධාතු වැඩ කරනවා. එහෙම නැත්නම් මම වෙමි කියන එක හුඟක් වෙලාට පේන. සක්මන් කරනකොට උඩුකය අපි ස්ථාවර කරනවා. අත් දෙක ඉස්සරහින් බැඳගෙන නැත්නම් පස්සෙන් බැඳගෙන නැත්නම් කොහොම හරි අත් දෙක වැඩි අවධානය යන්නේ නැතුව උඩ කොටස නිකන් මහ බබා ගිනින වගේ තමයි ගිනියන්නේ පෙරහැරි. හෙල්ලෙන්නේ නැහැ. යටි කොටසේ තමයි ක්‍රියාශක්තිය තියෙන්නේ. ඒ යටි කොටසේ ක්‍රියාශක්තියත් තවත් පැත්තකට ගියොත් උඩුකයේ උෂ්ම බලන ඉඳගෙන ඉන්න පරියන්කේ අරගෙන අපි නාසිකාග්‍රේ හරි උදරේ හරි අරමුණු කරන තැනකට ආවොත් අපි එක තැනක හිත තියාගෙන ආස්වාස් වෙලා ප්‍රස්වාස් වෙලා බලනවා. පිම්බෙන වෙලා හැකිලනවා බලනවා. එහෙනම් දැවිදිනකොට වම මේක වෙලාවට කකෝ අවධානය යොමු කරනවා. ඊට පස්සේ වලකේ දකුණට යනවා. එතකොට සක්මන් කරනකොට ස්ථාන දෙක තුනක තමයි මේ ඉරියව සති ධාරාව පවත්තන්නේ. පරියන්කයේදී සතිය බොහෝ විට සාර්ථක වුණොත් ඒක සතිය හරහා වෙන සමාධියකට අනුබල දෙන අතර සක්මණේදී සතිය සඳහා අවශ්‍ය කරන වීර්ය ශක්තිය ලැබලා දෙනවා. ඒ නිසා සතිය මැදින් ඉඳගෙන පරියන්කයේ සක්මණේ අතර වීර්ය සහ සමාධිය දෙක තමයි සමතුලිත වෙන්නේ. ඉතින් ඒක නිසා පරියන්කේදී ලැබෙන ලාභ සක්මණේදී ලැබෙන්නේ නැහැ. සක්මණේදී ලැබෙනවා පරියන්ක ලැබෙන්න. නමුත් මේ දෙක සාමූහික වශයෙන් වීර්ය සති සමාධි කියන ධර්ම සමබර කරන්න උදව් කරනවා. ඒ නිසා සක්මන් කිරීමේදී සමාධියට කැමැති ඇත්තෝ වැඩක් වෙන්නේ නැහැ කියලා දාලා ගහලා නිකන් ඉන්න අපරාධේ කාලේ නාස්ති වෙනවායි කියලා. නමුත් නිදිමත තියෙන කෙනාට යටි කකුල් වල යටිපැත්තේ වේදනාව නිසා භාවනා කරගන්න බැරි කෙනාට, එහෙම නැත්නම් ඇස් දෙක වහගෙන ඉඳ බය ඇති වෙන කෙනාට සක්මණේ දෙනවා ලස්සන උත්තරයක්. සක්මණේදී නිදිමත හුඟක් වෙලාට එනවා අඩුයි. ඒ වගේම කකුල් වල වේදනාව අගලගෙන තියාගෙන ගතියකුත් නැහැ. ඒ වගේම මේ ඇස් දෙක අරගෙන ඉන්න නිසා භාවනා කියන්නේ අමුතු ලෝකයක් නෙවෙයි. එනිසා බොහෝ දිනෙකට සක්මණ භාවනා කියන නමට දාගන්න බැරි වුණාට, එහෙම නැත්නම් කාලීනාති කිරීමක් කියන අවචාවට ලක් කරාට සක්මණේ තියෙන ගොඩක් ආනිසංශ. සක්මණ බොහෝ විට හොඳයි කියනවා. භාවනා කරගන්න බැරි තරම් වයසක කෙනෙකුට, අපි කියන්නේ පරියන්කේ ඉන්න තරම් බැරි තරම් වයසක කෙනෙකුට සක්මණ කරනවා නම් අනිවාර්යයෙන්ම තිරියන් වෙලා නැත්නම් හැකි සංඥා වෙනවා. භාවනා කරගන්න බැරි තරම් රෝගීකින් සනීප වෙන කෙනෙකුට පරියන්කේට වැඩිය සක්මණේදී ගොඩක් ආනිසංශ තියෙනවා. රෝගී වේගන යනකොටත් අපි ගොඩක් වෙලාට කුසීත වෙලා වැඩ නොකර ඉන්නව සක්මණ. ඒ අතින් අපිට රෝග අඩුකරන ප්‍රතිශක්තිය ඇතිකරන උදව් කරනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් උනන්දුවක් තියෙන නම් පොඩි ළමයින් ඉඳ භාවනා උගන්නන්න ඒ කටි පරියන්කයට දාන්න යන්න එපා. ඒ ශරීර තියන්න බෑ. නම සක්මණ කරතයි. ඒක නිසා මේ සක්මණ ආනිසංශ ගොඩක් තියෙනවා. ඒ විදිහට සක්මණේදී යටිකය පරියන්කේදී උඩුකය දෙක තමයි ඒක යෙදෙන්නේ. ඒක නිරීක්ෂණය කරලා තියෙන ක්‍රමයේ හරි ඒ විදිහට කරගෙන යන්න. මොකද්ද දෙවෙනි කොටස තිබුණේ කි?
ධන හිසෙන් පහළ කොටසේ වේදනාවක් සමග වෙන වේදනාවක් එනවා. එතකොට තව දුරටත් සක්මන් කළ යුතුද නැතහොත් පරියන්කේට යා යුතු දෙයි පෙන්වා දෙන්න.
ඔ මේක පළවෙනි දවසේ මම මේ දෙන උත්තර ටිකක් බරපතල වෙනුලම් මේ කකුලේ වේදනාව තියෙන එක සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරිය ආදුවක්ද කියලා බලන්න. කයට හිත ආපු නිසා සතිය පිහිටපු නිසාද මට මේ වේදනාවේ නැත්නම් සතියට ලැබිච්ච ආනිසංසක් විදියටද? එහෙම නැත්නම් සතිය පැවැත්තිල්ලට කරිය ආදුවක් කරදරයක් විදියටද කියලා බැලුවොත් මේ වේදනාවට වෙනද බලු විදියෙන් බලන්නේ අපි. භාවනා කරපු කෙනෙක් කියාවි වේදනාව දැනෙන්නේ සතිමත් නිසා තමයි. එහෙනම් වේදනාව දැනනවා කියලා කියන්නේ සතිය නතර කරන භාවනා අන්දර කරන එකක් නෙවෙයි. ඒ දෙයින් තමයි භාවනාව පටන් ගන්න. අපි කොතනක වුණත් පය තබනකොට වුණත් දැනෙන වේදනාව තමයි. ඒ වගේ තප වේදනාවද දුක් වේදනාවද කියන එක පැත්තක තිබොත් වේදනාව තමයි. ඉතින් මේ කතා කරන්නේ පැහැදිලිවම දුක් වේදනාවක් ගැන. දුක් වේදනාවක් වුණත් මේ වේදනාව හීනෙන් ආපු එකක් නෙවෙයි. හිතල ගත්ත එකක් නෙවෙයි. අස්මනා අපිට තියෙන එකක්. මම දැන් මෙතන තියෙන එකක්. ඒක ඒකට තමයි දැනගන්න ඕනේ. නැත්නම් මම මේ කතා කරන්නේ ඒක ඉස්මතු කරවන්න මේ සතියේ තියෙන බවට ලකුණක්. අපි හුඟක් වෙලාට සතිය පිටවුවම බය වෙලා භාවනා තැල දාන. මොකද අපි දන්නේ නැහැ සතිය පිටවෙකේ ලකුණු. ඒක වෙන්නේ කමඨං සුද්ධ කිරීමෙන් පමණයි. ඒක නිසා මෙතන තමයි භාවනාව මෙතන තමයි සක්වන පටන් ගත්ත තැන කියලා කියදැයි. මොකද දැන් දන්නවා කය වෙන දේවල් ගොඩාක් මේ වගේ කය පිළිබඳ චෝදනා, කය පිළිබඳ අක්‍රමිකතා, කය පිළිබඳ නොදත් කරන රාශියක් එන්න බලයි හැම එකක්ම නාස්තිකවාදී. හැබැයි සතිය තියෙන බාට හොඳ ලකුණක් නිසා යෝගාවචරය දන්නවා මේක වෙස්සලාගත්තු සුභාසිංචනයක් කියලා. ඉස්ලාම් දාසි මං කියන නැවතත් මේ මන්දී පුත්‍ර දිගට ඇර වැඩි ඇදී නමුත් ඉස්සරහට යනකොට මං හිතනවා අපිටම සාධාරණීකරණය කරගන්න පුළුවන් වෙයි.
අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. ඊයේ රාත්‍රියේ පැයක් පමණ සක්මන් භාවනාවේ නිරත විය. ඉහළ මහලේ ඉහළ මාලේ ලනුපැදුරෙහි ගැටිති කර්කස ලෙස පාවලට දැනි. දකුණු පාදයේ මහපටැඟිල්ලේ සිට විනුඹ දක්වා පාදයේ ඇතුළු පැත්තට බරව රළු බව පාදයේ පිටත පැත්තට වඩා තදින් දැනි. වම් පාදයේ සුලැඟිල්ලේ සිට පාදයේ පිටත පැත්තට රළු බව වැඩිපුර වැටේ. සක්මන් කරන විට දකුණු පාදයට වැඩි බලයක් දී ගමන් කරන බවක්ද වැටහේ. වම් පාදයේ ඔසවන විට දකුණු පාදයේ වෙර වැඩිවන බවත් ලනුපැදුරහා ගැටීම තවත් හොඳින් රළුව වැටෙහි. දකුණු පාදයේ ඔසවන විට වම් පාදයේ එවැනි ස්වභාවයක් ගනී. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කරන විට ගමනේ සමබරතාවයේ තරමක් දුරට නැති බවක් වැටහුණි. තවත් ස්වල්ප වේලාවක් සක්මන් කරන විට නිදිමතක්ද දැනෙන්නට විය. ඒ පිළිබඳ අවදිමත්ව තව ටික වේලාවක් සක්මන් කළේය. නිදිමත ඇති වූයේ හිතේ එකලස් බවටද ගමන් වෙහෙසටද යන්න නිශ්චිත නැත. ප්‍රශ්නයක් කියලාමත් නැහැ. ওই විස්තරය තමයි තිබුණේ.
ඔව් මේක ඇත්තටම කාලයක් භාවනා කරපු කෙනෙක්ගේ ප්‍රකාශයක් වෙන්න ඕනේ. මොකද පය තිනකොට පතුල බිම තිබ්බට පස්සේ විනුමේ ඉඳලා බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා ඇඟිලි දක්වා කකුල උස්සනකොට. ඒක සර්වඥංශයෙන් පෙන්නන්නේ කරත්තේ නීමිය වාගේ. කරත්ත රෝදයක් ගත්තොත් බොස්කිඩියේ ඉඳලා අර තිනවා අර වලින් පස්සේ ඒක වටේ තියෙන පරිධියට පොස්කිඩියේ ඉඳලා පරිධියට සම්බන්ධීකරණය කරනවා. එතකොට පරිධිය රෝදේ පෙරලෙනකොට එක තැනකද අනිත් පැත්තට යනකොට ඒක අරයක ඉඳලා තව අරයකට බරේ මාරු වෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ දීලා තියෙන උපමාව. ඒ නිසා සතියට දෙන නම තමයි ඒකාරෝ. ඒකාරෝ කියන්නේ එක වෙලාවකට පොළවේ ඉඳලා පොස්කිඩියට නීමියේ ඉඳලා පොස්කිඩියට බර උස්සන්නේ ඒකාරයයි එක වෙලාව. ඊට ඒකාරයට ඉඳ දීලා මෙයා යනවා. ඊගාවරයේදී දිල මේ යන්න යන්න නේමිය මෙතෙන්න මෙතෙන්න බලය ඉස්සරහට අරගෙන යනවා. කරත්තේ පිට මේ රෝදෙ දිගේ. ඒකට නේමිය කියලා කියනවා. ඉතින් අපේ කකුලේ අරේ වෙන්නේ විලුබ ධනහිස ඉඳලා මේ පල්ලු කර දක්වා මේක තමයි නේමිය වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මෙතෙන් ඉඳලා විලුඹේ ඉඳලා කකුල් දෙකේ ඇඟිලි වලට බලය පාවිච්චි කරනට ඊගා විනු බැවිලා බර ගන්න. ඊට පස්සේ ඒක බලය ඇඟිලි වලට යන්න ඊගා විනු බැවිලා ගන්න. මේ බල සම්ප්‍රේෂණයේදී පතුලේ එහා පැත්තේ කෙළවරින් බලය සම්ප්‍රේෂණය කරන කට්ටියක් ඉන්නවා. ඇතුලේ කෙළවරින් සම්ප්‍රේෂණය කරන කට්ටියක් වෙනවා. ඇතුලේ කෙළවරින් සම්ප්‍රේෂණය කරන කට්ටියගේ ධනිස්පූට්ටුව කියලා වෙනවා ලෙඩක්. ඇතුලේ පැත්තේ බල සම්ප්‍රේෂණය කරට එන්න එන්න ධනිස්පූට්ටුව කියලා දේනවා. පිටපැත්තේ බලය සම්ප්‍රේෂණය කරන බෝල් එකට් කියලා බකල් කකුල් හිටිනවා. කිසි කෙනෙක් මේ ලෝකේ සමතුලිත නැහැ. සර්වචන්නාංශිකේ සමතිත්‍ිත පාද ඇර අපි හැම වෙලාවෙම බකන්. එක්කෝ අපි නොක්නීස්. ඒ කියන්නේ දනිස් පුට්ටුව. එහෙම නැත්නම් කකුල මෙහෙම බකල් වෙලා තියෙන්නේ. අපි මේ එකක්වත් දන්නේ නැහැ. අපි කොච්චර ඇවිදත් අපි ඇවිදිනකොට මේ කපතු මර සම්ප්‍රයත් එහාට تعلق කිරීම සමව වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් භාවනා කරලා බannකොට තේරෙනවා අපි අපේ දරුවන්ට කෙලින් ඵලයන් කියලා කිව්වට අපිත් ඇවිදිනකොට පාත්‍යෝගේ තමයි ඇවිදින්නේ. මේක දැන ගැනීම නරක දෙයක්ද හොඳ දෙයක්ද කිව්වොත් රූපලාවන්‍ය ගැන බලාපොරොත්තු වෙන ලස්සන ගැන බලාපොරොත්තු වෙන්න කැමති නැහැ ඔකට. සත්‍ය දැනගන්න ඕනේ කට්ටියට සිද්ධ වෙනවා මම ඇවිදිනකොට මොකද වෙන්නේ කියලා දැනගන්න. මෙන්න මේක දකින්නයි කියලා කියන්නෙම ඇති හැටි දැකීම පිළිබඳ හොඳ ප්‍රසන්න නිරීක්ෂණයක් තියෙනවා. ඒක වාර්තාගත කරන්න ඊටත් වැඩිය ධර්ම අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඇවිදිනකොට බලන්න බලය වැටෙන හැටි, විලුඹට වැටෙන හැටි, ඊට පස්සේ ඉස්සරහට යනකොට පිටපැත්ත දිගේ යන්නේ මැදින් යන්නේ මොකද ලේ වකේට බරිය ගන්නෑ. ආහන්න මෙව නිරීක්ෂණය කරනවායි කියලා කියන්නේ කවදා හරි මේ කෙනා දැනගත්තොත් අපි ඇවිදින හැම බකලයක් හරහම ශරීරයේ ඇටසැකිල්ල අපහසුවටපත් වෙනවා. අපේ ඉඳුරන් විකෘති වෙනවා. අපි කොයි වෙලාවකරි සමතුලිතව ඇවිද්දොත් විතරයි ඇවිදීම අපිට ව්‍යායාමයක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක අපිට වෙහෙසක් වෙනවා. හැබැයි භාවනාවේදී කියනවා තමන් ඇද්දට ඇවිදිනවා දැක්කට හදන්න යන්න එපයි කියලා. පළවෙනියම තමන් දන්නවා යන්නේ මගේ බලයේ සම්ප්‍රසාරණය පිටපැත්තෙන් කියලා දැනගැනීමම ශරීරය විසින් හදා ගන්නවා මේක. ඉතින් සයි ඉස්සල්ලාම ඕනේ දැනගන්න මෙච්චර කාලයකට පස්සේ මම දන්නේ දැන් මේ බලයේ සම්ප්‍රේෂණය වෙන්නේ විලුඹේ පතුලේ පිටපැත්ත දිගේද අතුල් පැත්ත දිගේද කියන එක. ඊට පස්සේ බලුවොත් දොඩ සැලකිල්ලෙන් ගියොත් දකුණ කකුල බර ගන්නවා නම් වම් කකුල සොත්ටි. දකුණ ගන්නවා නම් වම සොත්ටි. ඒක අපි දන්නේ නැහැ. ඒක හොඳට පේනවා පිම්මක් පනින්න හදනකොට අපි තතනනවා තතනලා පිම්මක් පනිනකොට අපි අර බලය ගන්න කුරුදු කරපු කකුලෙන් තමයි පන්නේ. උදාහරණයක් වශයෙන් වැඩක් ආවම දකුණින්ද අපි වැඩ කරන්නේ වමෙන්ද වැඩ කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම දෙකක්. වමත් කාර්යෝ දකුණත් කාර්යෝ. ඒ වාගේම හැම කෙනෙක්ගේම කකුලේ ওই වගේ විකෘතියක් තියෙනවා. ඒක අපි අදාළ නැහැ අපිට. නම් ෆුට්බෝල් ගහන එක නදන්නවා. කික් එකක් දෙන්න ඕනෙච්චාම කොයි අකුලෙන්ද දෙන්නේ කියලා. අනිත් වගේ අපේ තියෙන මේ දේවල් මේ අවබෝධ වීම විශේෂම සක්මනේදී පරියන්කයට වැඩි උතරතුරු ලැබෙනවා. මේවා ලැබුණාට පස්සේ හදන්න යන්න එපා. මම මේ වමෙන් ඇවිදින්නේ දකුණු නිකන් ඇදලා එනවා කියලා හදන්න යන්න එපා. ඒ දැන ගැනීම හරහා හැදීමක් සිද්ධ වෙනවා. ඒක අපිට හම්බ වෙලා තියෙන මේ සුභාසිංසනයක්. මට මේ ලෙඩේ තියෙන කියලා දන්නවනේ ලෙඩේ තනි වෙනවා. ඒකට බෙහෙත් කිරුවොත් විතරයි ලෙඩේ පමා වෙන්නේ. දොස්තරල කරන්නේ අතරමැද රැල්ල බෙහෙත් කළා සවුත්තු කළා දාන වැඩි. කිසිම දොස්තරකට වැඩි අපේ ඇඟ දන්නව මොකද්ද කරන්න ඕනේ. අපි දැනගන්නනේ මේ ලෙඩේ තියෙන එක. ඒ නිසා කියනවා නිකමට මේ 100%ක්ම සාධාරණ ප්‍රශ්න නැන්න වෙන්න පුළුවන්. හෙම්බිරිස්සාව කියන ලෙඩේ බෙහෙත් නොකර හිටියොත් දවස් 7කින් සනීපේ. බෙහෙත් කිරුවොත් දවස් 6ක් යනවා. බෙහෙත් දාපු ගමන් ඇඟ ඔක්කොම අප්සෙට් වෙනවා. ඒසකට අර සුව සේවාව වෙන්නේ නැහැ. හෙම්බිස හැදෙන්නේ සනීප ගන්න කියන්නේ. විවේක වෙන්නේ. අපි කරලා තියෙන්නේ මොකද්ද? පැන්ඩෝල් ගහලා වැඩ කරනවා. ඉතින් මොකද වෙන්නේ? අර අම්බර්ලම් දීරෙද්ද මිරිකුවා වගේ ඇඟ විකෘතියටපත් වෙනවා. මේකෙදී සර්වඥාන්සේ අපට රෝග නිర్ణයක් පෙන්ලා දෙනවා. හෙදකමක් කියලා කියනවා ශරීරය හදලා දෙයි. ඇවිදින හැම වෙලාවෙම බලන්න අපිට මේ ගමනේ කලබල නිසා, අතීතයේ ඉන්න නිසා, අනාගතයේ ඉන්න නිසා අපි ඇවිදිනකොට මොනව කරනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ධක්මා මලෝක ඇවිදින ගමන් ඔය විස්තර බලන්න. නමුත් මම දෙවෙනි වතාවටත් කියනවා මේ විතර පේන එක Taman දිහාම හොඳ විචනාත්මකව බලපොකෙන විචන කියන්නේ නාසි විචන නෙවෙයි. දෙක මේ වார்த்தාවට දානවා කියලා කියන්නේ පැහැදිලිවම කලින් භාවනා කරපු කෙනෙක්. ඉස්සරහට යනකොට මේක තොරතුරු දැනෙන්න දැනෙන්න ඒ සුව සේවාව දිගින් දිගටම යන්න පටන් අර ගන්නවා. එතකොට අපි මේක දැනිනවයි කියලා හිතන වම දන්නවා. දකුණ දන්න ඔහොම යනකොට මේ වම වශයෙන් දකුණ වශයෙන් දන්න කිසිම චිත්තක්ෂණයක රාගය හෝ ద్వේෂය තියෙන්න බෑ. තියෙන්නේ අම යනකොට දකුණ කියලා හිතෙන්නෙත් නැහැ දකුණ කියලා වම කියලා හිතෙන්නෙත් නැහැ වේවා කියන කිමකුත් නැහැ නොවේවත් නැහැ යම් වෙලාවක මේ විදිහට භාවනා කරලා ගිහිල්ලා වම දකුණ වශයෙන් විනාඩි 5 10 කරනකොට අපේ හිතේ නොසිතන තරම් වේගෙන් රාග ద్వේෂ දෙක තැම්පත් වෙනකොට නිදිමත එනවා මෝහේ වශයෙන් ඒක භාවනායේ දියුණුවක් ඒක නිසා අපිට හිතන්නේ නිින්ද යනකොට ඇවිදින්න කියලා. නමුත් ඇවිදිල්ලේදී පවා නිදිමත එනවා. එහෙම නැත්නම් මේ ඇතුළත සක්මනක් නම් පිටිය ගිහිල්ලා වදින්න පටන් ගන්නවා. තමන්ට මේ කෙලින් ය아가 ගන්න බැරි වෙනවා. ඒකට යෝගාවචරය දාන්නවනම් මේ එකලසක ලකුණක් රාග ద్వේෂ දෙක ඇල්මරිච්ච බවට ලකුණක් විසමරිච්ච බවට ලකුණක් ඒකට මෝහයයි මේ ඉන්න හදන්නේ කියලා මේකට අවදි උනායි කියලා හිතන්නේ. හොඳට භාවනා යනකොට නිදිමතක් එයි. හොඳට භාවනා කරනකොට වැන වෙයි කියලා ඒකට ලෑස්ති වෙලා ගියොත් යෝගාවචරයට මේක සුභාසිංසනය. දන්නේ නැතුව ගියොත් යා හිතනවා ගිහලා පොඩක් බුදියා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිටින් ගිල භාවනා කරොත් නිදිමත එනවා. නිසා පරියන්කේදී සක්මනේදීම එහෙම එනවනම් ඒකට ලෑස්තිලා යෑම තමයි අපේ ලොකු සංශය අපිට කරලා තියෙන්නේ. භාවනා කරගෙන යනකොට නිදිමත එන්න පුළුවන්. ඒක නිදිමත නෙවෙයි. ඒකට කියන්න කිව්වා හිත ලීන වෙනවයි කියන්නේ. හිත නිලීන වෙනවා. හිත ඇවිස්සෙන්නේ රාග ద్వේෂවලට. රාග ద్వේෂ නැති වෙනකොට හිතට කරගන්න දෙයක් නැහැ. හිතෙන් සංගවි ගැනීමක් වෙනවා. අන්න ඕකට ලෑස්ති ලග්ගියොත් අපිට පේනවා සරුවචනංශ අවුරුදු 2600 කට කලින් දේශනා කරපු ධර්මය මේ රාග ద్వේෂ ආදී ප්‍රධාන කෙලෙස් දෙකක් යටපත් වෙන්නේ විනාඩි 10ක්වත් යන්නේ නැහැ. අපි හිතන්නේ මේකට මෛත්‍රී බුදුහමඳුර එනකන් දස පාරමිතා පුරන්න ඕනේ. දත මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දී ලබන්න ඕන කියලා අපිට දීලා තියෙන ෆෝමියුලාස් දිගේ ඉඳ ගියොත් එහෙම එකක්වත් වෙන්නේ නැහැ. නමුත් භාවනා කරනකොට බෑන්ඩ්විඩ්ත් වැඩි ඕක වැඩි සීක්‍රෙම වෙට වැඩි වෙනවා පරියන්කේදී. සක්මන් කරනකොට හරියාගෙන එනකොට මේ නිදිමත එනවා. දන්නේ නැති යෝගාවචරය කමඨාන සුද්ධ වෙච්ච නැති යෝගාවචරය උපදේශ නොලැබිච්ච යෝගාවචරය මේකෙදී නිදිමතට ප්‍රතික්‍රියා කරනවා. එහෙම කරන්නේ නැතුව නිදිමතට අවදි වෙන්න බලන මේකේ ඉකනායක කරලා තිනවා. එහෙම කෙරුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඒක ඇඟි හැප්පෙන එකක් නෙවෙයි. උපදෙස් ලැබලා තිබුණොත් දැන් මේ රාග ద్వේෂ නැතිවීම නිසා තමයි උනේ දැන් ඇවිල්ලා තියෙන්නේ මෝහය. ඒ නිසා මම ඒතියෙදි මේක දිගට කරගෙන යනවා කිව්වොත් ඒක හරහා යන්න පුළුවන් ගතියක් එනවා. ඒක අපිට අද හෙට අනිදා වෙනකොට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් පෙරපින තියෙන කෙනෙකුට ඒත් පුළුවන්. ඉස්සරහට යනකොට මේක එනකොට නිදිමත එනකොට නිදිමතට යටත් වෙන්නේ නැතුව නිදිමත එන්නේ සතිය දියුණු වෙන නිසායි ප්‍රතිපදාව ඉදිරියට යන නිසායි කෙලස් කැපෙන නිසායි කියලා මේ ලෑස්තිය දිගේ ගියොත් තමයි තේරෙයි මේ භාවනාව අපි හිතනකට වැඩිය ගෙට ගවදිනවා අන්න එකට අනුග්‍රහ කිරීම පිණිසයි මම මේ කතා කරන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට
ගෞරවනීය ස්වාමින්වහන්ස පර්යංක භාවනාව සිදු කරන අවස්ථාවන්හිදී පරිසරයේ නිහඬතාවය අල්පය. ඒ භාවනාවට බාධාවකි කියලා.
ඔය ඇත්තටම ආරම්භ කරන යෝගාවචරයට ඇත්ත එක අහගන්න පුළුවන් පිටින් එන රූප සංඥා නැත කරන්නේ. නමුත් අපි දන්න විදියට කන් දෙක අහගන්න පුළුවන් සත්තු ලෝකේ නැහැ. හැම වෙලාවෙම කන විවෘතව තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන එකම දේ සද්ද අඩු කරන එක විතරයි. ඒකයි අරණ්‍යගත, දුක්ඛ මූලගත, ශුන්‍යාගාරගත දීලා තියෙන්නේ. නමුත් කිසිම දවසක 100ක් සද්ද නැත්නම් අපට හොයන්න බෑ. ලෝකේ කියන්නේ ක්‍රියාශක්තියක් ඉතින් සද්ද තියෙනවා. ඒක නිසා තමයි තීරුම් ගන්න වෙනවා. ගෙදර හිටියනම් භාවනා නොකරන කම්මලි ඉන්න බල්ලට එන ගැහුවට ගාණක් නැහැ ඔය කියලා තමන් කොච්චර කතා කරනවා කියලා දන්නෙත් නැහැ. තමන් සද්දකන එක පිළිබඳව වගකීමකුත් නැහැ, ගාණක් නැහැ. දැන් ඇවිල්ලා අපි අර සංවේදී භාවයේ වැඩි කරලා හිත ප්‍රණීත කරගෙන එක දිගට හිත දාපුවහම අර පුංචි පුංචි දේවල් ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරය දැක් ගන්න මේ හිත ප්‍රණීත වීමේ ප්‍රයෝජනය, හිත ප්‍රණීත වීමේ ලක්ෂණයක්. ගෙදරින් දැදි මේ එතකොට තමන් කතා කරන එක ගාණකුත් නැහැ. අනුන්ට කරදරයක් වෙයි කියලා හිතන්නේ නැහැ. මොකද ඔක්කොමල කෑ ගහනවනේ. නම් නිසද්දු වුණාට පස්සේ වැටෙනවා. ඊට පස්සේ බැලුවොත් එහෙම ඉඳගෙන ඉන්නකොට දැනෙන වේදනත්, ගෙදර වල දොරවල් වල භාවනා නොකර ඉන්න වෙලාවට ඔල්ටඩි මේකේ ඉන්න පටන් ගන්නවා. උලන් වදින දේවල්, හිතට එන හිතවිලි, සද්ද, වේදනා හැමදේම ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් උද්දීපනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම ආධුනිකයට ඒක වෙහෙසක්. මේක සර්වඥාන්සේ පෙන්වන්නේ තුවාලයක් සුද්ධ කරන්න ඉස්සෙල්ලා තුවාලේ වනමුකේ පාදන්න එපා. නැත්නම් තුවාලේ බෙහෙත් වදින්නේ නැහැ. වනමුකේ පාදපුවම දැවිල්ල වැඩි. වනමුකේ පාදන්න නැතුව බෙහෙත් කරන්න බෑ. ඒ නිසා මේක දැනගන්න මේ හිත සංවේදී වෙනකොට වෙන දෙයක්. එහෙම නැත්නම් කය සංවේදී වෙනකොට වෙන දෙයක්. දැන් මට තියෙන සද්ද ඇහෙන එක නම් මුදුවට බලන්න මේ සද්ද මට ආමන්ත්‍රණය නොකරනවා නම් මම සද්ද හරහා මම ඉඳගෙන ඉන්න ඉරියව දකින්න පුළුවන්කම සද්ද හරහා මට හුස්ම වැටෙන බව දැනගන්න පුළුවන්කම සංසන්දනය කරන මේ විදිහට හොඳට ඒ වෙලාවේ ඉවසීමේ ශක්තිය සද්දයක් නැතිලායි හුස්ම අල්ලගන්න එකයි සද්දයක් තියෙද්දි සද්ද හරහා හුස්ම අල්ලගන්න එකයි බැලුවොත් වැඩි ශක්තියක් වැඩි සතියක් තියෙන්න ඕනේ සද්දේ තියෙද්දි හුස්ම බලන්න පුළුවන්. ඒතර අපි කියනවා සද්දේ හරහා බලනවා කිය. විනිවිදිනවා කියලා ඔතන විපස්සනා කරනවා කිය. අපි ඇත්තටම සද්ද තියෙන තැනකට යන්නේ නැහැ. ගිහිල්ලා තියෙන සද්ද තියා බලන එක ඉතින් අනවරතෙන් එනවනේ. අපි තුම අපි දොලක් ගාවේ ඉන්නවා, අපි ගංගක් ගාවේ ඉන්නවා, අපි මෝදායිනේ ඉන්නවා, අපි කෝච්චි පාරක් අයින ඉන්නවා. ඒ සද්ද එනවා. බලන්න ඒ තියේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? හුස්ම බලන්න පුළුවන්ද කියලා අර සද්දේ බාධා තමයි හරහ බලන් ඉගෙන ගත්තට පස්සේ ඒ සද්ද හරහ යම් වෙලාවක සද්ද වෙනට ආනපාන අතරලා නැහැ. සද්දයට හුස්මෙන් එන තන්නිවිද නතර නැ මම මේක තියා බලන්න ඕන කියලා බැලුවොත් ටික වෙලාවක් යනකොට ඒ ශබ්ද තියෙනවා දන්නේ නැහැ. ශබ්ද පරිසරයේ ශබ්ද බවට පත් වෙනවා. එදාට තීරේ දැන් මගේ සතියට මට්ටමකට නැගලා තියෙනවා. ඒ නිසා ඉස්තර චෝදනා කරපු දේවල් දැන් චෝදනා කරන දෙයක් ඇත්තේ නැහැ කියලා තමන්ටම ඒ හරි ක්‍රමයට මේක දාගත්තොත් සතිය වර්ධනයට හේතු වෙනවා. ඒක නිසා මතක් කරනවා තමනුත් වග වෙන්න ඕනේ අනවශ්‍ය ශබ්ද නොකරන්න. මොකද මං සද්ද කිව්වොත් තව කෙනෙකුට බාධා. ඒ නිසා උදාහරණයක් වශයෙන් කියනවා පරියන්කෙන් පිට ඉන්න හැම වෙලාවකම තමන් දොරක් අරනකොට ඉඳ ගන්නකොට කතා කරනකොට තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දෙන්න කියලා. ඒක විශේෂයෙන්ම සතුටුමත් වෙන්න හේතුවක් වෙනවා. අපි නැත්තම් දවස් 30 කරන වැඩ ගන්න වගවීමක් නැහැ. අනිත් තව කෙනෙක් ළඟ ඉන්නවද නැද්ද දන්නේ අපි සලුව ගසා දාගෙන නැගිටලා යනවා. ඒක සතුටුමත් වෙනකොට ඔය SMS කියලා ගහලා තියෙන්නේ silently slowly mindful යතන සයිලන්ට් කියලා කියන්නේ තමන්න යම් ප්‍රමාණයක සද්ද නොකර කරන්න බෑ මේ වැඩේ. ඒ නිසා නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දෙන්න. එතකොට අපිට තේරෙයි භාවනාවෙන් තොර ගත කරන ජීවිතේ අපි කොච්චර අනවශ්‍ය සද්ද දූෂණය කරනවද කියන්නේ. ඉතින් එහෙම කරපු කර්ම වලට දැන් ගෙවන්න එපායි. මිතුආකල් සංසාරේ කරපු කර්ම වලට අපි ඉඳගත්කම නම් සියල්ල සමනේට අතුන වගේ නිස්සද්ද වෙන්නේ නැහෙනි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ බයපක්තව තියෙන සද්දෙ මැද හිත ද්වේෂ වෙනව ඇත්ත. සද්ද මැද පුළුවන් තරම් ආනපණ්ඩ හිත දාන්න. ඉතින් මාද සන්තෝෂ වෙනවා 143 දී මෙහෙම වුණාට නැත්නම් මේ වහලේ ගහද්දි තමයි අපි භාවනා කරේ. මෙතන තිබුණා බිත්තියක්. ওই බිත්තිය කඩනකොට අපි ඉස්සර පැත්තේ භාවනා කරා උදේන පොලිචින් එකක් දාලා. ඉතින් හිතන්නේ එතකොට ඩ්‍රිල් එක දෙවිලා අල්ලන ග්‍රස් කාලා උළු කපනවා සිමෙන්ති අගනවා මේ ඔක්කොම තියෙදි භාවනා කරා. ඉතින් ඒ වයිදී අපි තීරුම් අරගත්තා ඥානිතක යට වංගඩි මෝල් ගස් සද්දේ රැට ඇසේ නිවිදෙව්දුව නිදිදෙව්දුව යන වායතකට අපේ පොඩි ආමතර බණ කිය භාවනා කරනකොට කවිපන්තියක් ලියන්නේ කියලා. ඒසංචලීනෝ වංගඩි මෝල් ගස් සද්දේ රැට ඇසේ නිදිදෙව්දුව යන වායතකට අපේ රොටි පාපනද රොටි ආප උදේට නම් ඕනේ නැති 10ට විතර දෙනවා නම් බොහොම ආගේ කියලා කවි වලින් කිව්වා. ඉතින් මොකද කරන්නේ? ඉතින් කංගිරි මෝල් ගස් කොටන්න නැතුව කරන්න දෙයක් නැහැ නේ. ඒක අපිට බාධා කරන දේවල් නෙමෙයි. ඒ තියෙද්දි තමන් ඇවිදිනකොට ඇවිදින බව දැන ගන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන්ද? හුස්ම දැන ගන්න පුළුවන්ද කියලා බලන එකට තමයි සම්මාදිට්ඨිය වෙන්නේ මෙතන. අන්නේ සම්මාදිට්ඨියෙන් බැලුවොත් සද්දේ අපිට අභියෝග පාඩමක් වෙනවා මිස බාධාවක් වෙන්නේ නැහැ. නිසා සමත භාවනාදී මේ චෝදනාව ඇත්ත. විපස්සනාදී අපි ඒකම හරවලා යෝගාවචරයටම ගහනවා. ගහගෙන පුළුවන් නම් බලන්න සද්ද තියේදී මේ වැඩේ කරන්න කියලා කවදා හරි එච්චර කල් යන්නේ නැහැ. දවස් දෙකකින් තුනින් ඕකේ ඉක්මවා ගන්න යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා වේවා කියලා ප්‍රාර්ථනා කරා.
දෙවෙනි ප්‍රශ්නය එක් එක් ක්‍රියාකාරකමක් ආරම්භක අවස්ථාවේදී ඒ සඳහා යොමු කිරීමක් නොමැති වීම අඩුවක්සේ පෙනේ.
මේ නිදර්ශනයක් කිව්වොත් තමයි මේ කාරණාව අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ. ලෝකේ තියෙනවා සචේතනික අචේතනික ක්‍රියා, සසංකාරික අසංකාරික ක්‍රියා, සවිඥානික අවිඥානික ක්‍රියා කියලා ಜಾති දෙකක්. ඉතින් ඒකෙදී මේ කියන එක ඉබේ කරන ක්‍රියා ගැන මේ සඳහන් කරලා තියෙන්නේ. එවුවට අපි අසංස්කාරික කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි භාවනාවේදී කරන ප්‍රයත්න ගැන කතා කරනකොට කියන්න පුළුවන් ඉඳගෙන කරන භාවනාවදී කරන කිසිවකුත් නොකර චේතනාපූර්වක කිසිවකුත් නොකර සිදුවෙන හැම දෙය දිහා බලන්නේ. එතකොට අපි කියනකෝ ස්වභාවිකය. සක්මන් කරනකොට එහෙම නැහැ. සිත යමක් කරන ගමන් සක්මන් කරන ගමන් කරෙන්නේ. ඉතින් ඒක නිසා සක්මනේදී අපිට හම් වෙනවා කරන දේ සහ කෙරෙන දේ කියන එක. මේකේ දිගට පැතිරෙනකොට බලන දේ, පේන දේ කියලා දෙකක් තියෙනවා. අහන දේ සහ ඇහෙන දේ කියලා දෙකක් තියෙනවා. විඳින දේ වලට ඒ වගේ දෙකක් තියෙනවා. මම වුමනාවෙන් රස විඳිනවාද නැත්නම් කෙළවල රස නිකන් දැනෙනවා. උනාවෙන් ගඳ සුවඳ බලනවා නැත්නම් ගඳ සුවඳ දැනෙනවා. එහෙම නැත්නම් දිවට රස, කයට පහස, ඊට පස්සේ හිතනවද හිතෙනවද කියලා ගත්තොත් ඒක හරිම සියුම්. එනිසා මේ වැඩවලදී බලන සචේතනික, සවිඥානික, සසංකාරික කියන ක්‍රියා, අචේතනික, අසංස්කාරික, අචේතනික කියන ක්‍රියා ගත්තොත් අචේතනික, අසංස්කාරික, අවිඥානික කියන ක්‍රියාවලින් කවදාකවත් අකුසල සිද්ධ වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන දී යති සාධකයක්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඉන්නේ ඒකේ. අපි කවදාකවත් ඒක සමාදන් වෙන්නේ නැහැ. මේ ලියුම ලියලා විදිහට ඒක අපිට පේන්නේ පාළුවක්, කම්මැලිකමක්, නීරසකමක්, නිකම්ම නිකම් පතෝලත් එක බත් කරනවා වගේ. ඒක කෙලස් නෑ. සසංකාරිකව කරන හැම දෙයක්ම කෙලස්. එහෙම නැත්නම් හැම දෙයක්ම කර්ම. චේතනාම් බිකවේ කම්මං වදාවි. නැත්නම් තබ්බේ සංකර දුක්ඛ. තබ්බේ සංකර අනිච්ච. සංස්කාර කරන හැම දෙයක්ම දුක පිණිස හිටිනවා. හැම දෙයක්ම අනිච්ච පිණිස හිටිනවා. ඒ නිසා අසංස්කාරික දේවල්ට ද්වේෂ කිරීම හරහා, කම්මැලි වීම හරහා, එපා වීම හරහා තමයි අපි සසංකාරික පැත්තට ඇදලා දාන්නේ. ඒකට මාය හරි කැමැති. බුදුදෙනාන්ති කතානකට හිමීට කියනවා කමන්නේ යාට ඇදලා ඉන්නේ ඔබ කොහොමද? පුළුවන් තරම් බලබල නිකම් වෙන දේ වෙන්න ඇදලා බලලා හිටවා. හුස්ම කියලා කියන්නේ එහෙම අසංස්කාරික සසංකාරික දෙකම කරන්න පුළුවන් දෙයක්. ආනපන සති භාවනා කරන හුඟ දෙනෙක් අද සසංකාරික හුස්ම ගන්න ගිහිලා ඉසිකක් උන් හදාගන්න. බුදුජානසේ දේශනා කළා තියෙන්නේ අසංස්කාරික වෙන හුස්ම දිහා බලන්න. ඒ නිසා ලොකු ශාන්සි ආනපන සති භාවනා ගැන ලියන පොතේ ඉබේ වැටෙන හුස්ම දෙස බලන්න කියලා කිව්වා. මේක බෝල් කරලා යටින් ඉරක් අදින්න කියලා. ඒක හුස්ම ගන්න ගියාම අපි නයි පිඹිනා වගේ පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් යනකොට ලෙඩ වෙනවා. මොකද හුස්මවත් ගන්න බෑ හිතලා. භාවනා කරන්න ගියොත් හුස්ම ගන්න එකත් කුච්චම වෙනවා. ඉතින් කොච්චර කාලයක් අපිට පුරුදු වෙයිද වෙන්න වෙයිද නිකන් වාඩි වෙලා වෙන හුස්ම දිහා බලන්න. ඒක නිසා මේ අසංස්කාරික සිදුවෙන දේවල් වල හටගැන්මේදී චේතනාත්මේ ශක්තියක් නැහැ. එහෙම නැත්නම් මේ චිත්ත කිරිය වායෝ ධාතුවක් කියලා ඔය අභිධර්ම පොත්වල උගන්වන්නේ. එහෙම එකක් නැහැ. ස්වභාවික. අඹදල්ලක් උලඟට වැයෙනකොට අඹදල්ල දන්නේ නැහැ එහෙම දෙයක්. ඇත්තටම මේ වගේ එකක් තමයි මේකෙ වෙන්නේ. අපි නමුත් ඒ දේවල් කරන්න ගිහිල්ලා කර්ම රස කර ගන්නවා. ඒ නිසා මම කියනවා නැවතත් සභාවට කාරණේ උද්දීපන වීම පිණිස නැවත ප්‍රශ්න ආයතනයක් උච්චාරණය කරන්න කියලා අපේ ස්වාමීන් වහන්සේගෙන්.
එක් ක්‍රියාකාරකමක් ආරම්භක අවස්ථාවේදී ඒ සඳහා යොමු කිරීමක් නොමැතිවීම අඩුවක්සේ පෙනේ.
අසංස්කාරික සිදුවීම අඩුවක්. ඒ නිසා අපි සංස්කාර කරනවා කර්ම රස කර. සංස්කාර කරනකොට අයියා වෙනවා මං. අක්කා වෙනවා. මුදුන වෙනවා. පැහැියා වෙනවා. ඒක තමයි අපිට ඕන කරලා තියෙන ජීවිතයේ අපායට යන. ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන මේක. විනදී වෙන්ටල බලහිනකොට අපි නිකන් නෝන්ජලෙක් වෙනවා. අපි නිකන් නිකන් සිරිබිටිස්. කිසි දිනෙක ගණන් ගන්න නැහැ. අපි මොනවද කරන්නේ? ඉතින් මේ කරන හැම වෙලාවෙම මායයට ලකුණු වැටෙනවා. අබ්බේ සංඛාරා දුක්ඛ. මේ මේකට කියන්නේ අභිධර්ම පොත්වල මම අභිධර්මකාරයෙක් නෙවෙයි. කියන්නේ සසංකාරික. මෙහෙවීමක් සහිත. මෙහෙම සියන එකේ තමයි ඔය වැහැඩ වැඩ ආලවට්ටම් මොනවද කියන්නේ තව මේ සෝබන හේරම තියෙන සිද්ධ කරන වැඩ. සිද්ධ වෙන වැඩ ස්වභාව సౌందර්යය තියෙන. ඒකේ අඩුවක් පේනවා. ඒක ඒකයි සරුවචනසේ කවුරක්වත් ගණන් ගන්න නැත්තේ. තරොඥාන්සේ මතක් කළ දිනේ සුභී හිතු වෙන දේ හරිම సౌందර්යයි. ඒක සබහා సౌందර්යයක් තියෙන්නේ. එහෙනම් ඒකට ඒකට සම්බන්ධ වෙන්නේ කරන්නේ හිතනවා මේ මම නෑනේ දැන් එතන. අයියා නෑනේ. අක්ක වෙන්න දෙනක් නෑනේ. මෙතන මුදුන වෙන්න කවුරක් නෑ. ඒක ඒකට පාළු ගතියක් තියෙනවා. අන්නේ පාළුවට උරු වෙච්ච දවසේ නිවන් දැක්කයි කියලා කියනවා.
ඊගා ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස සතිය කෙසේ ආරම්භ කළ යුතුද? පවත්වාගෙන යන්නේ කෙසේද?
ඒකෙදි තියෙනවා සතිය පිළිබඳව ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා අපේ හැම චෛතසිකයක්ම රූප ධර්මයක්ම අටුවාවෙ විස්තර කරන්නේ ඔය ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයට. ඒක මම මේක අනුමත කරනවා ඒක හොඳයි කියන්න හදර නෙවෙයි. නමුත් මේකේ අහනවා සතියේ පදට්ඨානේ මොකක්ද කියලා. සතිය මොකෙන්ද පටන් ගන්න කියලා. ඒකිනවා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන. සතියේ පදණං වෙන්නේ කාය ආදී සතර සතිපට්ඨානෙමයි. සද්ධාව තිබුණාට සතිය පහළ වෙන්නේ නැහැ. වීර්යය තිබුණාට සතිය පහළ වෙන්නේ නැහැ. සමාධිය තිබුණාට සතිය පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව තිබුණාට සතිය පහළ වෙන්නේ නැහැ. පිං කරාට සතිය පහළ වෙන්නේ නැහැ. ඒකම කරන්න. ඒක ස්වභාව සම්සිද්ධියේ හිතේ ඇත්තෙත් නැහැ. කවදාකවත් බුදු කෙනෙක් පහළ වුණ නැත්තම් කිසිම කෙනෙක් කවදාකවත් සතිය ඉස්සරහින් තියන්නෙත් නැහැ. ඒ නිසා සති සිහි බලමයි මේ කියන පොත ලියන ඥානපෝණික ස්වාමීන් වහන්සේ ලියනවා මේ හැම වෙලාවෙම උපත්්‍යත් එක්ක හම්බෙන මේ සතිචෛතසිකයේ ඉදිරියෙන් තියන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්නුනේ මහෞත්මයන් වහන්සේ නමගේ වැඩක්. ඒක මහා පුරුෂයෙක්ගේ වැඩක්. නමුත් ඒක තීරුම් කරලා දෙන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ බණ කීම අතහැරලා දැම්මයි කියලා තියෙන විලාව. කියලා වැඩක් නැහැ. කවුරුවක් ඔක්කොමලා හිතන්නේ දානෙ දුන්නොත් සතිය වැඩෙයි නැත්නම් අතිපට්ඨානේ වැඩෙයි. සීල් රැක්කොත් වැඩෙයි. සද්ධාවෙන් වැඩෙයි. මොකකින්වත් නැහැ. ඒ නිසා සතියට පදට්ටානේ සතියම. ඒ නිසා විතර වැඩි කර කර කවදා හරි මේකට වෙලා ගන්න ඕනේ. අර ගන්නකොට හරි පරදවීමක් වෙනවා. හරි පශ්චාත්තාප වෙනවා. කරන්නම බෑ කියලා හිතෙනවා. නමුත් මේ ලෝකේ කවුරු හරි නිවන් දැක්කනම් ඒකටම වෙලා ඇරෙන එක අවබෝධ කරගත්ත කෙනෙක් තමයි මේක කරන්නේ. ඒකට තව එක වංචනික ධර්මයක් හේතු වෙනවා. සතිය කෘත්‍ය සම්පාදනය කරනකොට සද්ධාවෙවිල කියනවා මමයි කරලා දුන්නේ කියලා. සත්‍ය කෘත්‍ය සම්පාදනය කරනකොට වීර්යවිල කියනවා මමයි කරලා දුන්නේ කියලා. සත්‍ය කෘත්‍ය සම්පාදනය කරනකොට සමාධියවිල කියන ඔන්න මගේ වැඩ බෙ කියලා. ප්‍රඥාව කියන සත්‍ය කවදාකවත් තන්නේ රණ්ඩු කරා. සතිය ඇතුළට නැමිච්ච නිහතමානී අහිංසක චෛතසික ධර්මයක්. ඒ නිසා යෝගාවචරයාගේ සම්මාදිටිය තියෙනවනේ මේ පිටිපස්සට යන මේ අහිංසක සතියට සභාපතිකම දෙන්න. ඒකට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා ඥානපෝණික ස්වාමීන් වහන්සේ මම ඒකට නම් එකඟයි කවදා හෝ කොතනකදී හෝ කෙනෙක් සතියේ මුල් තැන තිබ්බනම් සභාපති පුටුවේ ඒකා ගැහුවත් පුටුවෙන් නම් බහින්නතුළු ඊට පස්සේ සතිය අඳුල්ලා දුනොත් අවුරුදු 6 දී නිවන් දැකලා මිසක අනතර වෙන්නේ නැහැ. අවුරුදු 7 දී දුනත් 8 දී දුනත් 9 දී දුනත් 10 දී දුනත් නිසා ලෝකේ තියෙන කුඩු ගැහිල්ල බිස්නස් එකේ භයානකම හැබැයි තමයි සතිය කොහොම හරි කුඩු මුලක් විකුණ ගන්න ආයේ ඌ අතාරින්නේ නැහැ. සතිය කියන එක ගෑ වුණා නම් ඌ නිවන් දැකලා මෙලක පස් බලන්නේ. මෙතෙක් කරපු තියෙන සේරම පින්කම් පැත්තක දාලා නරකට නෙවෙයි හැම එකම සතියෙන් කරන්න පටන් ගන්න. ඉතින්ද එනකන් අපිට සතිය නිකන් නూరుණු පුරුදු වගේ. මොකද ඒ තරම්ම අපි අසතියෙන් ගත කරන්නේ අතීත අනාගතේ අනුන් ගැන හිතමින් අන්තනවල ගැන හිතමින්. නමුත් මේ ඔක්කොම කරන කොට සතිය හඳුන්වා දී මේ කටයුත්තක් කරන තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. උන්වහන්සේ කියන විදිහට සතිය බැලුවොත් අතීතේ ගැන හිතන්නේ දැන්නේ, අනාගතය ගැන හිතන්නේ දැන්නේ, වෙන කෙනෙක් ගැන හිතන්නේ මමනේ, වෙන තැනක් ගැන හිතන්නේ මෙතන ඉඳගෙන කියලා මම දැන් මෙතන කියන එක ඉස්මතු කරලා එළඹ වාසය කරන්න පටන් අරගත්තොත් මොනම කෙලෙසක්වත් නැහැ සතිය කඩන්න. මොනම කෙලෙසක්වත් නැහැ. ඒ නිසා සරුවත්යන් සඳහන් කළා තියෙනවා සතිය වගේ ධර්මයක් නැගිටලා ගත්තොත් හිමාල පර්වතයට උඩ නම් දෙකට පලන්න පුළුවන්. මේ තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. හැබැයි සතිය කවුරක්වත් ඇවිල්ලා නැගිටියේ නැත්තම් එයා නැගිටින්නේ නැහැ. ඒ නිසා පොඩි එකෙක් නැගිටිනකොට 3 wheel එකක් දීලා දඬු වැටක් ගහලා නැගිටවන්න එපායි. නැගිටුවට පස්සේ ඔක ඔලිම්පික් ගහන්න. ඉතින් අපේ බුද්ධාගම නැති උනේ කොතරින් තමයි. අපි ස්වර්ණමය යුගයේ වෙනකොට අනුරාධපුරේ ඇඟිලි දික් කළ වෙන්නන්න බැරි හාමුදුර කෙනෙක් හිටියේ නැතිලු අවබෝධ කරලා නැහැ කියලා කියන්නේ. හැම කෙනෙක්ම ඉඳලා තියෙනවා. මේ පල්ලෙහා තියෙන වගේ පාත්‍ර ශාලාවක් පෙන්වන්න බැරිලු මේක ඉඳගෙන rahat වෙලා නැහැ කියලා කිසිම තැනක. ඒ මොකද එදා සත්‍යයත් එක්ක ගමන ගිහිල්ලා තියෙන්නේ. පස්සේ අපිට මොකද උනේ? දැන් කොහෙද යන්නේ? දැන් මොකද කරන්නේ? සත්‍ය කියන එක අඳුනලා දෙන්න දැන් අපි සතිපාසල වැඩ පිළිවෙලක් කියලා කරන රටටම මට එක එක්කත් තාම හම්බෙලා නැහැ සත්‍ය කියන එක දන්න කෙනෙක්. මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපයේ වග මට කියලා දෙනකොට ඉස්ලාම අවුරුදු 26 දී ධම්මික හමුදුරු මම යාමුදුරන දොස් කිව්වා. කොහොම එකක් අපිට කියලා දෙලා නැහැ. ඒ කොයිද බුද්ධාගම කොයිද සත්‍යයක් තියෙන්නේ කියලා. ඊළඟ දිකා තොපි වාහගේ අමන જાතියක් මේ ශ්‍රී ලංකාවේ ඉන්න ලෝකෙට සත්‍ය දෙන්න තියෙන જાතිය අපි සත්‍ය කියන එක දන්නේ නැහැ. ඒ මොකද සත්‍ය විචිත්‍ර නැහැ. අර ඉස්ලා කිව්වා වගේ ඒක අඳුර පාන්නේ, සෝබණී නැහැ. ආලවට්ටම් පාන්නේ. හැබැයි දුන්නොත් ඉතෑගෙට කබල්ලා ඇරිංගල මුත්තාවල් නොයන් කිව්වා වගේ ඇතුළත් කරලා දුන්නොත් ඊට පස්සේ රයියන්. එනිසායකට කියන්න දෙන්නේ සතියේට සතියෙම පදට්ටහණේ. වින කිසි දෙයක් එක හෙට්ටු කරන්න බෑ සතියේට. ඒ සඳහාම යෙදෙන්න ඕනේ. මට පේනවා ඒක වෙන්නේ කර්ම ගෙවිච්ච දවසක, පින මතුවෙච්ච දවසක තේරෙනවා මෙන්න මේක තමයි කරගන්න ඕනේ කියලා. ඒකට අනිත්‍යව බහත් කරන්න යන්න එපා. කරන ඕන දේ සතියෙන් කරන්න. ඒකට මුලදී මුලදී වරද්දගත්ත ටික විතරමයි ගුරුවරයෙක් වෙන්නේ. වෙන කිසිම ගුරුවරයෙකුට උදව් කරන්න බෑ සතියේ.
දෙවෙනි ප්‍රශ්නය. සක්මනේදී පර්යංකයේදී සතිය පිහිටවන ආකාරය පැහැදිලි කර දෙන්න.
මේකදී සක්මණේදී සහ පරියංකේදී දල වශයෙන් එහෙම නැත්නම් සරල වශයෙන් කියනවනම් යමක් නොකර ශරීරේ වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒ කරන්න පුළුවන් හැකියාවක් අපි මේ ප්‍රශ්නත් එක්ක බැලුවොත් ඉඳගෙන ඉන්නකොට Taman දැනගත්තත් නොදැනගත්තත් මම හිටගෙන නෙවෙයි කියලා සංඥාවක් අපි ළඟ තියෙනවා. තමන් දැනගත්තත් නොදැනගත්තත් තමයි ඇවිදිමින් ඉන්නේ කියලා සංඥාවක් තියෙනවා. තමන් දැනගත්තත් නොදැනගත්තත් මම නිදාගන්න වෙන්නේ ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනේ. ආන්නේ දැනගැනීමේ හැකියාව කිසිම තිරිසනෙකුට, යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට නැහැ. මනුස්සයාට විතරමයි තියෙන්නේ. මේ වර්තමානයේ මෙන්න මෙහෙමයි කියන එක එළඹ සිටින්න පුළුවන් ගතිය ලබන්න තමයි අපි පිරාත්මවල පින් කරේ. ඒක ලබන්න තමයි අපි පැවිද්ද ගන්න තමයි පිරාත්මවල පින් කරේ. ලැබිච්ච උතුම්ම ලාභය තමයි අපට මට තරහ ගිල්ලෙනවා තරහයි ඉන්න බව දැනගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න පුළුවන්. ඒක විතරයි අපි දන්නේම නැත්තේ. අනික ඔක්කොම දන්නවා. අදාළ නැති කුණු හරප සේරම දන්නවා. කම්පියුටර් ගිහලා ටග් ගාලා ගහපු ගමන් විකිපීඩියා ලික පෙන්ලා දෙනවා. ඉඳගෙන ඉන්න මොකද්ද කියලා අහන මේ ලෝකේ ඉන්න ඕනේ මුගතකින් අහන්න ඔබ ඉඳගෙන ඉන්න ඉඳගෙන බව දන්නේ කොහොමද කියලා ගොළු වෙනවා. ඒ තරම්ම ගැඹුරුයි. තේරෙනව නැහැ කියන්න බෑ. අපේ භාෂාවයකට සමත් නැහැ. අපේ ව්‍යාකරණයක් නැහැ ඒකට. දැන් මම මෙතන ඉන්නවා කියලා දන්නේ කොහොමද කියලා ඇහුවා. අන්දයි ගොළුයි බීටි. ඒ සති මාත්‍රාවට ඔටුන්න බලදවන එක. ඒ දැනුම තමයි මට තියෙන නිර්වෘල් දැනුම. අනික සේරම ණයට ගත්ත දැනුම මේක වර්තමානයේ අස්පන අපිට තියෙන. බ්‍රහ්මිකුට ආවත් ඒක නැහැ කියන්න බෑ. මට මේ කවුරු කෙන්දෙක වැඩකුත් නැහැ. මොකද මම ඉන්නේ සතිය. අන්න ඒක ඒ සති මාත්‍රාව ට වෛර කරන එක තමයි සංසාරේ පුරාවට අපි කරලා තියෙන්නේ. දවස පුරාවට කරන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනීම ඒකට වෛර කරනවා. අරයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? හිටගත්තුත් මොකද වෙන්නේ? මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා ඉඳගෙන වෙන දෙයක් ගැන කල්පනා කරලා තමයි කුත්තජන කියලා කියන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒකමයි උතුම්ම ඥානය කියලා දන්නවනම් ඒකට කියනවා රහත් වෙනවා කියන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ගන්න තාඨවණ ගතියක් තියෙන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න ඒක තමයි සේක කියලා කියන්නේ. එතෙන්ට යනකම් අපි සුතමේ ඥානෙන් උත්සාහ කරනවා. ඒ තමයි ප්‍රශ්නේ කියන්නේ. ඒ නිසා උත්සාහ කරලා බලන්න හොඳට පටලෝ සම්බරව සම්මිතිකව සහැල්ලු වාඩි වෙලා ඇත්තක වහගෙන මම සහැල්ලුවෙන්ද ඉන්නේ කියලා. ඒකට කියනවා ඉඳුන් හිටුන් පහසුකම කියලා. කොහොමද දන්නේ මම සහැල්ලුවෙන් ඉන්නවයි කියලා? මොකද්ද ලකුණ? කොහොමද දන්නේ තමයි ඉඳගෙන ඉන්නවයි කියලා? ඒකට උත්සාහ කරන්න කිව්ව ඊනව මහසි සාරු සෝංශ සඳහන් කරන අභිධර්මයෙන් අරගෙන මම මේ ණයට ගත්තට මන් දන්නේ එක චිත්තක්ෂණයක් සතිමත් වුණාට ඒ චිත්තක්ෂණයේ සතිපත් බව උරගා බලන්න ක්‍රමයක් අපිට නැහැ. සතිමත් චිත්තක්ෂණේ ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. සතිමත් චිත්තක්ෂණේ ප්‍රත්‍යක්ෂණය කරන්න සති චිත්තක්ෂණ හතරක්වත් තියෙන්න ඕනේ කියලා. ඒකයි අභිධර්මයේ තියෙන භවංග උපච්ඡේ භවංග චරණ භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන වත්තපන කියලා චිත්තක්ෂණ හතර යන්නේවායි දැන් මොකද උනේ කියලා දැනගන්න. ඒ නිසා සතියේ එක දිගට චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕන නලු මේ සතිය කියන එකවත් දැනගන්න. ඒ උක්කුෂාග්‍ර බුද්ධිමත් කෙනෙකුට. අනික කිනාට මම දැන් සතියේ ඉන්නේ කියන එක ඔප්පු කරලා පෙන්නන්න ක්‍රමයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියන වතුරේ ඉන්න මාළුවෙකුට ජල විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න හේතුනොත් එහෙම ඌ ගිහිල්ලා හයිඩ්‍රොලොජිකින් අහන්න වෙනවා. මේ වතුර කියන්නේ මොනවද කියලා. මොකද ඌ වතුරේ හිටියට ඌ දන්නේ නැහැ වතුර මේකට වතුර කියන්නේ කියලා. ඒකෙම ඉවදිලා ඒකෙම මැරිලා යනවා. ඌ දන්නේ නැහැ. ඒ වගේ අපි මැරෙනකම් ඉන්නේ සතියේ. කොච්චරත් වෛද කරනවා. අපි අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතන නිසා දවසක වර්තමානට ප්‍රේම කරන්න ගියාම කවුරක්වත් නැහැ තරහවෙන්නේ. කවදාකවත් හතුරෙක් හම්බෙන්නේ නැහැ අපිට. ඒ නිසා මම කියනවා සතියින් ඉන්නේ කියලා නිතරංග ජයක් ලබන කෙනෙක්. අවබෝධ කරගුවොත් මේක තමයි කරන්න ඕනේ කියලා. ඒ සති මාත්‍රාව උප්පත්ති ජන්ම ලාභයක් අපිට තියෙනවා. කවදාකවත් වැඩ ගන්නෑ. අවුරුදු 100ක් හිටියත් කවදාකවත් වැඩ හරින්නේ නැහැ අපි මැරෙනවා. ප්‍රපංචවලම ජීවත් වෙන අතීත අනාගත වශයෙන් ඉන්න ප්‍රපංචවල ජීවත් වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා පපංචාබිරතෝ පජා. නිප්පංචා අනාසව මේ ප්‍රපංච කිරීමේක තමයි ජනයා කරන්නේ. නිප්‍රපංච හිතන දෙයක් නෑ දැනගන්නවා මම මෙතන ඉන්නේ කියලා. ඒ දැනීම අරහත් භාවය කියලා කියනවා. ඒ නිසා වර්තමානයේ හිත ගැනීමේ කලාවක් තියෙන විද්‍යාවක් ඇත්තේ නෑ. ඒකේ ඉන්න හැටි අහන්න ගියොත් ඒක මේ පිපුණු මලේසුව එමල දනී දෝ මලකිදුව එනුඹ හැඩරුව බලන්න එපා කියලා නන්දමල්ලි කියනවනේ. අපි ඔක්කොම පිපිච්ච මල් අපි කටුමැටි පිටියේ රූපේ බලනවා මගේ රූපේ ලස්සනද කියලා. වතුර ගන්න කියලා ලිඳට බිල බලනවා ලස්සනද කියලා. ලස්සනයි මේ කක්ක කරගන්න නැත්තම්. අතීත නාගතර ගිහිල්ලා කරන්න තියෙන මාලිගාමාව මම වෙච්චි වගෙන පශ්චාත්තාප වෙන්නේ නැතුව මේ දැන් මම මෙතන ඉන්නේ කියන එක දන්නවනම් ඉච්චර ලස්සන හිතක් ඇත්තේ නැහැ. නැත්නම් අපිට ඒක කිසි ලස්සනක් නෑ අපිට හිතෙනවා අතවලා නම් අතන ඉන්නේ මම මෙතෙන්ද යන්න ඕනේ අරක ලබන්න ඕනේ මේක ලබන්න කියන හැම වෙලාවකම වර්තමාන මොහොතට වසුරු හෙලනවා සතිය කෙලසෙනවා ඉතින් කොහොමද ඉන්නේ කියලා තීරණ නම් කියන්නේ ඉන්නේ සුම්මයිටි නිකන් හිටපන් නිකන් ඉන්නම බෑ මේ නිකන් ඉන්නකොට නිකන් ඉන්න කියන මොකුත් නොකර මේක දැනගන්න බෑ අපිට පුළුවන් හිතා අපි ලෝන් සැලසුම් කරා. අපි ලෝ ඕන දෙයක් කරා. නමුත් අර මේකට ඉන්න බෑ. ඒ නිසා ඒක ශික්ෂණයක් කියලා කියන්නේ. නොකර සිටීමේ කලාවක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරමු මේ දවස් හතර ඇතුළත නිකන් ඉන්න. සුම්මයිරි. Just being කියන එක. ඒක තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා අපි කල්තියුම දැන්ට උපත්තමෙන් ඊගා ප්‍රශ්නට යන්න.
සක්මනේදී සහ පරයන්ක අවස්ථාවේදී නිදිමත එන්නේ කායික අපහසුාවක් නිසාද නැතිනම් වෙන යම් ප්‍රශ්නයක්ද
මේකේ ඇත්තටම අය මුල් දවස්වල අපි අර අලුත් තැනකට ගිහිල්ලා අලුත් ආහාර අලුත් තැන්වල ඉන්නකොට සමාහට නිදි පොළ මාර වීම වගේ දේවලුත් වෙනවා. ඒක අපි ටිකක් කල් තියන්න ඕනේ. ඒකට කියනවා මේ කොච්චර කුඹුරු වැඩ කරන මිනිසෙකුට උනත් පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ කුඹරට ගියාම ඇඟ රිදෙනවා. ඒක ටිකක්කල් කුඹුරු වැඩ කරන වැඩ කරන තමයි ඒක ඇරෙන්නේ. ආමි ට්‍රේනින් එකට ගිහිල්ලා first 3 days දවස් 3ේදී මේක අච්චාරු දැම්මා. ඊට පස්සේ වැඩ නොකර ඉන්න බෑ. අන්න ඒ වගේ මේකට හුරු වෙනකන් ටිකක් එනවා. නමුත් පරියංග සක්මනේදී ගොඩක් වෙලාට දක්ෂ යෝගාවචරයට වෙන්නේ රාග ආදී කෙලෙස් පොඩ්ඩක් අඩු වෙනවා. රාග ද්වේෂ අඩු වෙච්ච ගමන් මෝහය මතුවෙනවත් එක්කම ඒ අර ක්‍රියා කරන්නේ නැති හිත අපිට පේන්නේ නිදි මතක් වගේ. ලීන වීමක් තියෙන. ඒ නිසා ලොකු ශාංශ ගොඩක් වෙලා ආරන් තියෙනවා. කෙලෙස් සහිත නිින්ද සහ කෙලෙස් සහිත ලීන හිත කියන එක තේරුම් ගන්න අපි ඉතරාදී ධර්මදේශනාවේදී ගොඩක් වෙලාට අපි ඒක සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා.
මූලික කර්මස්ථානය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
ඒක සඳහා දැනට මූල කර්මස්ථානයේ ක්‍රියාවත් කරලා ලැබිච්ච අත්දැකීම් ටිකක් දුන්නොත් ඒකෙන් මට අල්ල ගන්න පුළුවන් ගෙල් ගහ ගන්න දැනේ පොල් ගහ ගන්න දැනේ කියලා. එහෙම නැතුව මූලික කර්මස්ථානේ පැහැදිලි කරම තියෙනවා ඒකම නැවත අහන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් පළවෙනි දෙවෙනි දවස්වල මේක සාමාන්‍ය ස්වභාවය. ඒ මොකද අපි බලාපොරොත්තු වෙනවා දිග සමීකරණයක් අපිට දෙක කටපාඩම් කරන්න. එතෙන් දිග මන්ත්‍රයක් කටපාඩම් මේකේ තියෙන මොකුත් නොකර ඉන්න කියලානේ. කිසි කෙනෙක් බාර ගන්නෑ. ඔක්කොම ලහිතනවා නිකන් ඇල්ලතර බොනවා වගේ නිකන් ඉඳගෙන ඉල බලා ඉන්නේ. ඉතින් ඕකට දෙමෙච්චර දුරයි. ඉතින් ඉතක කාටවත් බෑ බින්දුව බාර ගන්න. ඒගොල්ලන් ඕනේ අර මොන මොන හරි නිකන් ඉන්නවට සාංශ කේසා ලෝමනකා දන්තා තචෝවත් කියලා ඊටත් තචෝ ලන්තා ලෝමා කේසානකාවත් කියන්න එපාද කියලා. නිකන් ඉන්නම බෑ. ඉතින් ඔය මූලිකකම තහනකට හරියට චෝදනා එනවා තුන්වෙනි හතර දවසේ විතර එනකොට සාමාන්‍යයෙන් කට්ටි අල්ල ගන්නවා ඔක්කොමලා නෙවෙයි. ඉතින් ඒ නිසා මේ මූලිකකම තම උපදේශติกම තමයි නැවත දෙන්නේ. කරනකොට යම් විට මතුවෙච්ච අපහසුතාවයක් දුෂ්කරතාවයක් තියෙනවා නම් ලිඛිතව ලියන්න ඒක හොඳ ඉඟියක් වෙනවා. උපදේශ දෙන්න ඕන කොතැනද කියලා කියනවා.
ඊග ප්‍රශ්නය මෙම භාවනා ක්‍රමය ගැන වරාන් ඇතුලේ තියෙනවා නිස්සරණ වනේ කියලා දැනුවත් කිරීමක් කරන්න.
ඒක තමයි මම කියන්නේ අපි අර දීප උපදේශපන්ති අහනකොට යම් නොයැටෙන යමක් තියෙනවා කරනකොට යම් අපහසුකමක් තියෙනවා එතනින් පටන් ගත්තොත් මට ලේසි අල්ල ගන්න. එහෙම නැත්නම් අපි කරන්නේ තුන්වෙනි දවසේ වෙනකොට නැවතත් අරබන පටියම දාලා දෙනවා ආයෙසරයක් නැවත අහන්න. මොකද මම පොඩි ළමයින්ට කියලා අවුරුදු 17 නැ 19 ළමයි 23 දෙනෙක් විතර ඇවිල්ලා අම්බුල ආවිදි තරුණ අය. එයින් කිරුවට පස්සේ මං ගිහිල්ලා ඉතින් මේ කමඨාන සුද්ධ කරනවා බණක් කියනවා මූලික උපදේශ දුන්න තුන්වෙනි දවසේ එනකොට විතරයි ඒ ළමින්ට තීරුණේ සකම්ම කතාව මුගේ. ඊට පස්සේ ඒක ගැල්ලොමෙක් මට ලියුවා සාන්ත ඔය කියන දෙමළේ පළවෙනි දවසේම ආපු දවසේ කිව්වනම් ඉවරනේ දැන් බලන්න අපි තුන්වෙනි දවසේ යනකොටයි දන්නේ කියලා මේ පසු විවරමක ලියලා තිබුණා. ඊට පස්සේ මං දැනගත්ත මේකිට විතරයි මොලේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා සංවිධායකතුමීට මේ කවුද මේ ළමයි කියලා අල්ලන්න දැන් මම මොකක් කිව්වනම්ද ඔයාට වැටහෙන්නේ කියලා දැන් කියන්න මං දන්න ටික තමයි කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ගෝ ඔබහන්ති ආපු දවසේ පැයක ටෝක් එකක් දුන්නා මේක අපබ්‍රංශ වගේ ග්‍රීක වගේ අපිට මිලෝදයක් තේරෙන්නේ නැහැ. අපි වහන්තිලා ආපු ගම මේක දුන්නාම අපිට වැදින්නේ නැහැ. ඊට පස්සේ දවල් කමටහන් සුද්ධ කරනවා කියනවා වහන්සේ මේ භාවනා කරන එක විස්තර කියනවා අපි දන්නේ දෙක තුන යනකොට තමයි මේ භාවනා කරනවා කියන්නේ නිකම් බලාන ඉන්නවා කියන එක තේරුණේ. ඉතුව කෙලින් කියන්න තිබ්බනේ කියලා. මොකෝ කෙලින් කිව්වත් කිවක්ක කිවක් බාර ගන්නෑ. ඒක මේ අවුරුදු 18 ප්‍රශ්නයක් නෙවෙයි. මේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. උන්ට දිග සමීකරණ ඕනේ කටපාඩම් කරන්න. මේක නිකන් ඉඳ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම හරි දැන් මම බාර ගන්නවා. ඔබ දැන් ඔබ කවදා හරි කමන්තාන චිරිරේ වෙලා ඔබ කාට හරි කියනවනම් මොනවද කියන්න තියෙන්නේ කියලා. දැන් කෙල්ල ඔළුව කහනවා. ඉතින් කියන්න දෙයක් නැහැ නේ. නිකන් ඉන්න කිව්වට අහන්නේ නැහැ නේ. මම කිව්වා ඒකට හොඳම වැඩියක දුවන්න දීලා එන තාලෙට උත්තර දීමෙන් තමයි ගොඩ ගන්න තියෙන්නේ. එහෙම ඇරුව බුදුහාමුදුරන්ට පුළුවන් වුණා නම් රාහුල හාමුදුරන දෙන්න අවුරුදු 7 දී ගිනියල 21 වෙනකම් කරන්න බැරි වුණා නේ. අවුරුදු 15ක් මොකෝ ඕනේ නැති කමද? ඔච්චර ප්‍රියම්බිකාව යසෝදරාවට දෙන්න බැරි වුණා නේ. සිත් මේ සුද්ධෝදන රජුරණ දෙන්න බැරි වුණා නේ. කරනකොට එන ප්‍රශ්න අනුව තමයි සරුවචනාංශේ මෙහිවීම කරන්න නිසා පැකිලෙන්න එපා. මම මේක ඇහුණද ඇහුණ නැත්තේ මොනවද කෙරුවද වැටහෙන්නේ නැත්තේ මොකද්ද කියන එක කෙරුවොත් අපිට හොඳ ක්‍රියාකාරී පදනමක් ලැබෙනවා. නැත්තම් මේක නම් මේකට දෙන්න තියෙන උත්තරේ මේ කියපු එකම නැවත අහන්න කියන එක.
ඊගා ප්‍රශ්නෙත් ඒ වගේම එකක්. ඒ කියන්නේ මේ භාවනාව ඉදිරියට පවත්වාගෙන යා යුතු අයුරු ගැන පැහැදිලි අවබෝධයක් නොමැත. වරහන් ඇතුලේ තව කොටසක් තියෙනවා භාවනාවට ආදුනික යෙක්මි අනුකම්පා කරන්න.
මට මතක් වෙනවා මම 79 ඉස්ලාමයේ පණිවිඩය හම්බෙච්චා මම කිසිම උත්සාහයක් කෙරුවේ නැහැ. මම බැලුවා මේ පණිවිඩය තියෙනකොට අවුරුදු 8ක් ගියාමද. මේ සතිය කියන්නේ මොකද්ද? කොහොමද කරන්නේ? ඒත් ප්‍රායෝගිකව දාලා නෙවෙයි. හැබැයි මට තේරුණා මේක දුරදි යන වැඩක් කියලා. පුළුවන් තරම් කියවයි හම්දුන නිතර හම්බුණා. මට ඉඳගන්න බෑ. මොකද මම ඉඳගත්තුත් මට ගල් ගහන ඒ තරම්ම ගායති වුණු මිනිස්සෙක් මම. අනික් මිනිසුන්වත් ඉඳගෙන ඉන්න දෙන්නේ නැති ආදි මිනිස්සෙක්. ඒ නිසා මම ඉඳගත්තා නම් එහෙම ගහනවා. සක්මන් කෙරුවා නම් හිතන්නේ මේ ලව් කරන්න කියලා කෙල්ල බූට් එකක් දීලා මේ කාලා ඇවිදිනවා. ඒක තීව කරන්නත් බෑ. අවුරුදු 8ක් ගියා මේක මොකක්ද කියලා තේරුම් ගන්න. බුරුමේ ගිහිල්ලා මාස 18ක්. දවසට පැය 14 ගානින් කරනවා හැමදාම බයිනවා. හැමදාම බයිනවා. මට තේරෙන කොච්චර බැන්නත් මගේ වැඩේ යනවායි කියලා. ඉතින් ඒ නිසා මම දන්නවා මේ කාටවත් ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එකකින් ටට්ටක් ගාලා කරලා දෙන්න මට ඕන ගමන් නැහැ. මොකද කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ සතිය කියන්නේ නිකන් ඉඳිල්ල කියලා. මොනවාක්වත් කරන්න නැතුව මේක තියා බලන ඉන්න එක කියලා. ඒ නිසා අපි මේකට ඉවසන්න ඕනේ. ආදුනිකේ නෙවෙයි කවුරුනත් මේක ඉවසන්න ඕනේ. ඒ නිසා මේක සාමාන්‍ය කියනවා වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට කරන ප්‍රයත්නයි කියලා. අපි පළවෙනි භාෂාව ඇඟට නොදන්නේ ඉගෙන ගන්න. දෙවෙනි භාෂාවට හැම කෙනෙක්ම නිහතමානී වෙන්න බෑ. නැතු හොරන්න බෑනේ. ඒ නිසා මේකට උත්සාහ කරන උත්සාහයේ පවා බ්‍රහ්මයෝ දෙවියෝ වන්දියෝ. මොකද මේ ලාභ සත්කාරයට කරන එකක් නෙවෙයිනේ. යථාබෝධයේ සඳහයි තේක කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි උත්සාහ කරනකොට තවත් දෙක තුනක් කරනකොට මොකද්ද ක්‍රමයකින් මේක ටිකක් ඇඟට වදින්න පටන් ගන්නවා. ඒක ඉතින් ඒක යෝගයක්. එහෙම නැත්නම් ඒක ඉලෙක්ට්‍රික් වැඩක් විතර තියෙවි. අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගයදීලා දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය කරලා තේරුම් ගන්න හදන නිසා කරගෙන යනකොට එන දුෂ්කරතා හරහා කෙනෙක් යන පාර පිළිබඳව කිටි අදහසක් ගන්න පුළුවන්.
අවසාන ප්‍රශ්නය ශීලය භාවනාවට හේතු වන අයුරු කෙසේද? ශීලය භාවනාවට හේතු වන්නේ කෙසේද?
ඔය බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ශික්ෂා දෙන්නේ ශීල සමාධි ප්‍රඥා. ඒකින් ආරම්භක දේ ශීලයේ ඒ ශීලයේදී කරන්නේ කය වචන දෙක පොඩ්ඩක් తాවකාලිකව නතර කරනවා නැත්නම් අඩු කරනවා. අර හිත ගැන පොඩ්ඩක් බලන්න. කය වචන දෙක ඇවිස්සලා තියදී හිත කොහොමඩක්වත් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට ශල්‍ය කර්මයක් කරන්න ඕනේ නම් අපි මුළු ඇඟේ මයිල් බාලා විසිබි ජීවාණු හරණය කරලා ජීවාණු හරණය කරපු කාමරයකට ලීඩා ගත්තට පස්සේ තමයි කපන්න පුළුවන්. එහෙම නැතුව මේ බාහිර ලෝකේ තියෙන විසිබීජත් එක්ක ඔපරේෂන් එකකට ගත්තොත් සීනති කරන්නේ නැතුව තිබුණට වැඩි විසිබීජ අසාධනය වෙන නිසා අපි සීලෙන් ඉස්සර පොඩ්ඩක් පිරිසිදු කළා තමයි චිත්තවිසුද්ධියට යන්නේ. ඒ නිසා සීලවිසුද්ධිය ඔපරේෂන් එකට ඉස්සෙල්ලා ලෙඩා ජීවාණු හරණය කරන වගේ වැඩක්. මේක නැත්නම් හේනක් කරන මිනිස්සයා වටේට දඬුවට ගහනවා වගේ. නැතුව මේ පළපත ගොයේ මේ හැදිනකොට භෝගේ වැන්නකොට සත ඇවිල්ලා කනමනේ. දඬුවටෙන් තමයි අරස කරන්නේ. එළවලු කොටුවක් හදනවා බලන කොච්චරක් මිනිස්සු වටේ වැටට වීදම් කරනවද කියලා. මොකද නැත්නම් අර වැවෙන පොහොර ඇදලා එන පළල තේරම කනවා. එනි මේ උපමා තුනම පස්සේ දෙක නාටුව චාන් වාන්සේ දීලා තියෙන්නේ මේ උපමා දෙනවා. ඒ පරිසරය සකස් කරන්නේ නැතුව ඔපරේෂන් කරන්න යන්න එපා. හේනක නවදලි හේනක ඇට ඉහිලා නිකන් බලන් ඉන්න එපා. අනිවාර්යෙන් පලිබෝධකය කනවා. කුඹුරක් මැද කරන්න යන්න එපා. එළවලු කොටු ආයාල යන හරක් ඇවිල්ලා ඔක්කොම කාලා දාන. ආන්නේ අරසාවට කියනවා සති අරසාව කියලා.
ප්‍රශ්න අවසන්යි සෙන්ස්.
මම දැන් අපි මම හිතන්නේ අපි වැඩේට පැයක් විතර ගත්තා. ආරම්භකදී ඇතුවිචි සුළු ප්‍රමාවත් එක්ක අපිට දැන් වෙලාව සඳහන් වෙන්නේ 2:10යි. අපි මෙතන විනාඩි 50ක් කරගන්නවා සක්ම භාවනාව සඳහා. ඊට පස්සේ තුනට ගෙඩිය ගන්න. ඉතින් ගහපම් අපි නැවතත් මෙතෙන් එකතු වෙනවා සාමූහික භාවනාවක් සඳහා. ඒකටන් ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දිනාඩම තෙරුවන් සරණයි.